කොහොමද කරගෙන යද්දි ඇති වුණ ගැටලු මොනවා හරි තියෙනවද? මෛත්‍රිය හොඳට වැඩෙනවද? කොහොමද? විශේෂයෙන්ම ප්‍රධානදී අපි එදා මතක් කළා, තමන්ට ටික වෙලාවක් මෛත්‍රී කරලා ඒ වචන හතරින්ම මේ වාක්‍ය හතරින් තොටේකින් තමන්ට වඩාත්ම ප්‍රකට වුණ වාක්‍ය තෝරාගෙන තමන්ට ගරුත්වයක් ඇති වෙන ගුරුවරයෙක් වගේ ගරු සම්භාවනීය කෙනෙකුට මෛත්‍රී වඩන්න කියලා. එතකොට තමන්ට මේ මෛත්‍රිය වඩද්දී තමන්ට ප්‍රකට වෙනවන යම් අර්ථයක්, අපි ඒ අර්ථ ටික පැහැදිලිව කිව්වා නේද? කිනකේ වෙනස වෛර නැත්තෙක් වෙම්වා කියද්දී කොහොමද අරමුණු කරන්න කියලා අපි මතක් කළේ. වෛරය කියලා කියන්නේ මොන වගේ වෛරයයි තරහයි අතර වෙනස කොහොමද අපි කියන්නේ? පලිගැනීමේ චේතනාවෙන් තොර ද්වේෂයට අපි කියනවා තරහව කියලා නේ. පලිගැනීමේ චේතනාවක් තියෙන අවස්ථාව අරට වඩා රළු අවස්ථාව තමයි එතකොට වෛරය කියලා කියන්නේ. එතකොට අපි අරමුණු කරන්න ඕන කොහොමද මේ වෛරය තියෙන අවස්ථාවේදී හිතේ ස්වභාවය අපිට තේරෙනවනේ. එතකොට ඒ ස්වභාවය බොහොම පීඩාකාරී ස්වභාවයක්, අපි ඒ ටික පැහැදිලි කළා. එතකොට ඒ ස්වභාවයෙන් තොර තත්ත්වයට පත් වේවා, එහෙම තොර ස්වභාවය අපි ඒ වෙනස තේරුම් ගන්නවා. එතකොට අපි බුද්ධ වන්දනාවක් කරා දී ඒ වෙද්දි වෛරය නැහැ හිතේ, තරහවත් නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවක් අරමුණු කරලා ඒ වගේ ඒ වෛරයෙන් තොර ස්වභාවයට පත් වේවා කියන අදහස ඇති කරගෙන වෛර නැත්තෙක් වෙම්වා කියලා අරමුණු කරනවා. පැහැදිලි, තරහ නැත්තෙක් වෙම්වා කියන එකත් මේ ටික අපි පැහැදිලි කළා මතකයි. හරි. එතකොට දුක් පීඩා නැත්තෙක් සුවපත් වුණ කෙනෙක් කියන එකත් අපි විස්තර කළා. එතකොට ওই ටික කරගෙන යද්දී තම තමන්ට එකක් වඩා ප්‍රකට වෙන්න ඇති අර්ථයක් නේද? උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙකුට සුවපත් වේවා කියන එක නම් ප්‍රකට වුණේ. එතකොට මේ සියලු දුක් පීඩාවන්ගේ, එතකොට මෙතනින් විශේෂයෙන් අදහස් කරන්නේ අපි කියවා හිතෙත් පවතින කෙලෙස් පීඩා ආදීන් තොර ස්වභාවයයි සුවපත් වීම කියලා අදහස් කරන්නේ කියලා. එතකොට ඒ වගේ තත්වයකට පත් වේවා කියලා අපි අරමුණු කරනවා තමන්ට. ඊට පස්සේ අර ගරු සම්භාවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් තෝරාගෙන බොහෝ වේලාවක් තමන්ගේ හිත ඒ අරමුණේ දිගට පවතින අවස්ථාව දක්වා මෛත්‍රී කරන්න කියලා අපි මතක් කළා. පැහැදිලිද? එතකොට ඒ කරගෙන යද්දී ඇතැම් විටක ඒ කිනාට ධ්‍යාන පහළ වෙන්න පුළුවන් ඒ අරමුණෙත්. එතකොට කොහොමද එතකොට අඳුනාගන්නේ යම් අවස්ථාවකදී මේක කොයි වගේ තත්ත්වයක්ද කියලා? එතකොට ඒ අවස්ථාවකදී අපි ප්‍රධානම දේ තමයි ඒ ධ්‍යාන අරමුණක් කියන එක පැහැදිලි කරගන්න එක ක්‍රමයක් ඔය සමහරට කියවලත් ඇති මොක්කුර රන්දුර වගේ පොත්වල. එතකොට ඒ තැනකදී වස්තු රූපය අරමුණු කරලා ඊට පස්සේ බලන්න කියනවා ඒ වස්තු රූපයේ එතකොට මේ ආරම්මණය පිහිට ගන්න ආකාරය, ඒත් එක්ක මේ හිත අරමුණත් එක්ක කොහොමද පවතින ආකාරය. එතකොට ඒ විතක්ක විචාරාදී ලක්ෂණ අපිට වෙන වෙනම ධානාංග සම්මර්ෂණය කරලා බලන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ ප්‍රධානවම මේ අරමුණත් එක්ක හිතේ අඛණ්ඩ පවතින ගතිය ඇති උනායින් පස්සේ. එතකොට අර්පණා කියලා කියන්නේ මේ අරමුණත් එක්ක එකට බැඳිලා වගේ. ඕක අපිට වඩා ප්‍රකටව වැටහෙනවා ආනාපාන සති කසිනාදිය කරද්දී. තොරේ තැනකදී අර්පණාව කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ආනාපාන අරමුණ කියලා. ආනාපාන අරමුණේදී පටිභාග නිමිත්ත වැටහෙනවනේ අපිට. ඒ වැටුණායින් පස්සේ ඒ පටිභාග නිමිත්ත අරමුණත් එක්ක හිත තදින් එකට සම්බන්ධ වෙන අවස්ථාවක් වෙනවා. ඒක ඇතම් කෙනෙකුට වැටහෙනවා ඒ ආරම්මණී ගිලා බහිනවා වගේ. එතකොට මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණ බොහෝ දිනකට අපිට ආරංචි වෙලා තියෙන දැනගන්න ලැබෙන අයට ප්‍රතිභාග නිමිත්ත වැටෙන්නේ බොහොම ආලෝකමත් හිතමුකෝ විපීරිසිය කියලා. ඒක බොහොම ආලෝකමත් වුණොත් එතකොට වැටෙන විදියක් තියෙනවනේ අපිට ඉස්සරහින් හඳ කියලා ගමුකෝ. ඒකේ ලප මොකුත් නැතුව හඳ හොඳට ප්‍රභාස්වරව වැටෙන තියෙන අවස්ථාවක් අපි හසි දැක්කා කියලා හිතමු. ඕකේ ලප හැම නැතුව අන්න ඒ වගේ බොහෝ දිනෙකට අත්දැකීම් මේ වගේ. එතකොට වැටෙන්න ගන්නවා. ඒක වැටෙන්න ඉතින් S2 ඉස්සරහා තියෙනවා වගේ තමයි. ඒ උනට ඕක ඇහැට නෙවෙයි අරමුණු වෙන්නේ. අරමුණු වෙන්නේ හිතට. එතකොට මනෝ ද්වාරිකයිනේ චක්කු ද්වාරික නෙවෙයි. එතකොට අපි මේ අරමුණ කියලා ගත්තොත් එතකොට ඒ අරමුණත් එක්ක එකට කිඳා බහින ගතියක් එකටම සම්බන්ධ වෙන ගතියක් එතනින් පසුව වැටෙන්නේ මේ අරමුණ තුල තමන් ඉන්නවා වගේ. පැහැදිලිද? එතකොට හාත්පස මේ අරමුණ තියෙනවා වගේ වැටෙනවා. එතකොට තමන් ආලෝකයක් ඇතුලේ දැන් අපි හිතමුකෝ අපි වතුරකට බැස්සම වතුරකට බැහැලා වටේ බලපුවාම කොහොමද වැටෙන්නේ? වටේටම වතුරනේ. ඒ වගේ මේ අරමුණට කිඳා බැස්සම හාත්පස ඒ අරමුණ කියලා වැටෙන්න ගන්නවා. වැටෙන තත්වයක් වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක් තමයි ධ්‍යාන කියන අවස්ථාව. එතකොට ඒක හොඳට ප්‍රකට වෙනවා කසින නිමිති, කසින සහ ආනාපාන ආදී අරමුණු වලදී. ඒ නිසාත් වෙන්න ඕන මං හිතන්නේ ඒ වගේ එකක් ඉස්සෙල්ලා කරවන්නේ. දැන් ඔය භාවනා ක්‍රමයේදී මුලින් ආනාපාන සතිය වඩවන්න එක හේතුව තමයි මේ අර්පණා වීම කියන එක ප්‍රකට නිසා. පැහැදිලි නේ? එතකොට මෙන්න මේ මට්ටමට පත් වුණායින් පස්සේ ඒ කිනාට අරමුණු කරලා බලන්න කියනවා. හදවතේ කොහොමද මේ අරමුණ පිහිටන්නේ කියන එක. එතකොට කොහොමද මේ හිත පහළ වෙන්නේ? මේ මනෝද්වාරය එහෙම නැත්නම් හදය වස්තුව කියලා අපි කියන්නේ. එතකොට ඒ ඇසුරු කරගෙන හිත පහළ වෙන්නේ. එතකොට අරමුණු කරලා බලන්න කියනවා කොහොමද වස්තු රූපය පිහිටලා තියෙන්නේ. එතකොට ඒ සමාධි බලය නිසා ඒ කෙනාට වැටහෙන්න ගන්නවා මේ හිතේ අරමුණ පිහිටලා තියෙන විදිය. ඇත්තටම අපිට ඒ පටිභාග රූප ආරම්මණය වැටහෙන විදියක් තියෙනවනේ. ඒ විදියටම අපිට වැටහෙන්න ගන්නවා. ඒ ආකාරයේ වැටහෙන්න ගන්නවා. එතකොට මේ පටිභාග නිමිත්ත කියන අරමුණත් එක්ක තමයි ධානාංග අපි අරමුණු කරලා බලන්න ඕනේ. එතකොට ඒ තැනකදී අපි මේ අරමුණ මෙනෙහි කරලා අරමුණ ඉස්සරහින් අපිට දැන් වැටෙනවනේ. ඉස්සරහ තියෙනවා වගේ පටිභාග නිමිත්ත ආරම්මණය. ඒ ආරම්මණයත් එක්ක තමයි විතර්ක, විචාර ආදී ධ්‍යානංග බලන්න තියෙන්නේ. එතකොට විතර්කය කියලා කියන්නේ කොහොමද අපිට ඒක වැටහෙන්න ඕන? මේ අරමුණ වෙත සිත සහ චෛතසික ධර්ම නංවන ස්වභාවය. ඒ කියන්නේ හිත මේ අරමුණ වෙත, එහෙම නැත්නම් ප්‍රතිභාග නිමිත්ත ආරම්මණය වෙත නංවන ස්වභාවය. ඒක කරද්දී තමන්ට වැටහෙවි. ඒ ස්වභාවය අපිට වැටහෙන්න ඕන. එතකොට විචාරය කියද්දී ඒ අරමුණේ හිත පවතින ගතිය, අරමුණට නැංවෙන ගතිය සහ අරමුණේ පවතින ගතිය පරිමජ්ජන ලක්ෂණය. එතකොට පිරිමදිනවා කියලා කියන්නේ ඇත්තටම හොඳට සිසාරා අරමුණේ සිසාරා පවතිනවා කියන එක. එතකොට පිරිමදිනවා වගේ හොඳට අරමුණ සිසාරා පවතින ගතිය. ඊට පස්සේ ප්‍රීතිය, අරමුණේ සතුටු වෙන ගතිය. එතකොට ඒ විදිහට ඔක්කොම මේ වෙලාවෙම දැනගන්න ඕනද? ධ්‍යානංග ටික කමන්නේ නේ. ඊට පස්සේ සුඛය කියලා කියන්නේ ඒ සෝමනස්ස වේදනාව. ඒ අරමුණේ තියෙන සෝමනස්ස වේදනාව. ඒ අරමුණ අරමුණු කරද්දී උතර වේදනාව කියලා කියද්දී අරමුණු රසය විඳින ස්වභාවයනේ. උතර ඒ අරමුණ අරමුණු කරද්දී හිතේ ඇතිවෙන සෝමනස්ස වේදනාව. එතකොට ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ අරමුණ හොඳින් ගන්නා ගතිය. එතකොට සමාධිය ඇත්තටම ඒ අවස්ථාවේදී අරමුණ ගන්න හොඳට ගන්නා බව අපිට ඒක කරගෙන යද්දි වැටහෙවි. තව ටිකක් අපහැදිලි වුණොත් කෙනෙකුට ඒ අවස්ථාවක අපිට විස්තර කරන්න පුළුවන්. අපේ සමාධිය කියන එක හිතට වැටෙනවා. හිත හොඳින් එකඟව ඒ අරමුණ ගන්නා බව. එතකොට මෙන්න මේ ටික එතකොට ධ්‍යාන නොවන අවස්ථාවල් වලත් තියෙනවා. දැන් මේ ලක්ෂණ ඔක්කොම නැතත් ඇතැම් මේ ලක්ෂණ ධ්‍යාන නොවන අවස්ථාවලත් තියෙනවා. කාමාවචර අනිකිත්වලත් තියෙනවා. එතකොට ඒ නිසා තමයි අපි අර අර්පණා වීම කියන එකෙන් පසුව තමයි අර්පණා වීම කියන ඒ සිදුවීමෙන් පසුව තමයි මේ ටික විමසලා බලන්නේ. එහෙම නැත්නම් දැන් පටිභාග නිමිත්ත මුලින් වැටෙන අවස්ථාවවලදීත් මේ ලක්ෂණ තියෙනවා. හොඳට දැන් ධානාංග ටික ශක්තිමත්ව තියෙනවා මේ අවස්ථාවේදී. හැබැයි ඒ අවස්ථාව වෙද්දී අරමුණත් එක්ක හිත තදින් බැසගෙන සමාධිමත් වෙලා නැහැ. ඒ නිසා ධානාංග ශක්තිමත් නැහැ. ඒ අවස්ථාවක ওই ටික විමසලා බැලුවත් ওই ටික වැටෙනවා තමයි. ඒ ටිකේ විතරක් නෙවෙයි දැන් ලෝභ හිතක් ඇති වුණොත් ලෝභ හිතෙත් මේ ධානාංග වලින් කොටසක් තියනවද නැද්ද? තියෙනවා. දැන් ප්‍රීතිය එහෙමත් තියෙනවා. පැහැදිලිනේ. එතකොට නමුත් ඒ අවස්ථාවේදී අර හිතේ අරමුණත් සමග බැස ගන්නා gati අර්පණා වීම කියන එක අකුසල් හිතවල වෙන්නේ නැහෙනේ. පැහැදිලිනේ. එතකොට අකුසල් හිතවලදී කවදාවත් අර්පණා මට්ටම කියන දෙයක් වෙන්නේ නැත්ති. මොකද ඒ හිතේ ඒ අකුසල් හිතේම උද්දච්චාදී ඒ සමාධියට එහෙම නැත්නම් ඒකාග්‍රතාවයට විරුද්ධ ධර්ම තියෙන නිසා. ඒ නිසා අරතරන් හොඳින් අරමුණ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අකුසල් හිතකට. නමුත් කුසල් හිතකදී හැම එකෙම නෙවෙයි ඇතම් කුසල් හිතවල පුළුවන්කම තියෙනවා අර මට්ටමටම හිත ගැඹුරු සමාධියකට බැස ගන්න. පැහැදිලි නේද? එතකොට මේ අත්දැකීම යම් කෙනෙකුට ටිකක් හොඳට පුරුයි නම් ඊට පස්සේ ඒ කෙනා මෛත්‍රී භාවනාව කරද්දිත් ඒ කෙනාට අර අරමුණත් එක්ක සමීපව හොඳින් බැස ගන්න ගතිය ප්‍රකට වෙනවා. පැහැදිලිද? ඒ වැටුණයින් පස්සේ ඒ කෙනාට පුළුවන් අර වගේ ධානාංග විමසලා බලන්න. ඒ බලද්දී මේ ධානාංග ශක්තිමත් දැන් කාමාවචර හිතක තියෙන ධානාංගත් ඒ වගේම උපචාර අවස්ථාවේදී තියෙන ධානාංගත් ඊට පස්සේ අර්පණා වුණයින් පසුව තියෙන ධානාංගත් වල වෙනස ඒ කිනාට වෙන වෙනම තේරෙනවා. ඒ වගේ තියෙන ශක්තිමත් භාවයේ වෙනස් කරනවා. ඒ අනුව දැන් අකුසල් හිතක තියෙන ධානාංගත් තියෙනවානේ. ඒවටත් අපි කියන්න පුළුවන් ධානාංග කියලා. එතකොට ඒ වගේ තියෙන ස්වභාවයත් එතකොට කුසල් හිතක තියෙන ධානාංග වල ස්වභාවයත් ඒ වගේම අර්පණා වෙන කුසල් හිතක තියෙන ධානාංග වල ස්වභාවයත් ඒ කිනාට වෙන් වෙන්ව වැටෙන්න ගන්නවා. ඒ වගේ ශක්තියේ වෙනස්කම් අනුව. එතකොට ඒ අනුව අපිට දැනගන්න පුළුවන් කාලේ ටික කාලයක් කරද්දී මේ මොන මට්ටමේ තත්වයක්ද කියලා. එතකොට එතකොට මේ මෛත්‍රී භාවනා විදිහත් මේ විදිහට ධ්‍යාන උපදවන්න පුළුවන්. එතකොට ඒ සඳහා අපි ප්‍රධාන දේ තමයි මුලින්ම අර භාවනාව කරද්දී අපි කලින් අර කිව්වා වගේ භාවනාව පටන් ගන්න කලින් මේ ද්වේෂයේ තියෙන ආදීනව සම්බන්ධව හොඳ වැටහීමක් තියෙන්න ඕන. එතකොට මේ ද්වේෂය කියන්නේ හානිකර ධර්මයක්. ඒකේ තියෙන පීඩාව, ඒකේ තියෙන ආදීනව පැත්ත හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕන. ඒත් එක්කම මෛත්‍රියේ ආනිසංස හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕන. ඒ වෙනස දන්නවා නම් අපිට පහසුයි මෛත්‍රියට හිතනම් වන්න. ඒත් එක්කම අර සම්පූර්ණ හදපත්ලෙන් ඇතිවෙන මෛත්‍රිය කියලා අපි කියන්නේ. ඒ මෛත්‍රිය අනිත් කෙනාට පතුරවන්න ඕන. මුළු හදවතින්ම මේ කෙනා සුවපත් වේවා කියන ශුද්ධ හිතින්ම අපි ඒ සුවපත් වේවා කියන වචනේ නම් ප්‍රාර්ථනා ඒ මෙනෙහි කරන්නේ. ඒක මුළු හිතින්ම හොඳටම අරමුණු කරන්න ඕන. අපිට නිකම්ම වචනයක් මෙනෙහි කරන විදිහට කරන්නත් පුළුවන්. පැහැදිලිනේ. අපි එදත් ඒක මතක් කළා. එහෙම නෙවෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. බොහොම හොඳටම අරමුණේට හිත නංවලා හොඳට හිතින් මේ අරමුණ තදින් අරගෙන නැත්තම් මේ සුවපත් වීම කියන්නේ මේ වගේ තත්ත්වයක්. ඒ තත්ත්වයට මේ පුද්ගලයාපත් වේවා කියලා ශුද්ධ හිතින්ම අපි ඒ මෙනෙහි කිරීම කරන්න ඕන. පැහැදිලි නේද? ඒක ටික වෙලාවක් කරද්දී ඇතැම් විට හිත එහෙ මෙහෙ වෙන අරමුණ වලට යන්න පුළුවන්. ඒ නිසා ඇතැම් විටක නීවර නැති වෙලා හිතේ පහළ බැටීම් වෙන්න පුළුවන්. එහෙම වෙනව නම් නැවතත් ආපහු දැන් කරන්න තියෙන්නේ වෙන දේවල් මෙනෙහි කරන්න නෙවෙයි. මේ වෙලාවේදී කරන්න තියෙන්නේ මෙන්න මේ භාවනා අරමුණ මෙනෙහි කරන්නයි කියලා අපහු හිත මේ අරමුණට අරගෙන නැවතත් දිගට මේ කුසල් මානසිකාරයෙම දිගට පවත්වාගෙන යන්න ඕනේ. පැහැදිලිද? ඒ විදිහට කරගෙන යද්දී ඉතින් මේ අත්දැකීම් ලබන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම් ලබන අවස්ථාවෙදී තමන්ට කයේ පවා ඇතැම් වෙනස්කම් වැටහෙනවා. ඒ වගේම වැඩි කලබල වෙන්න වැඩි අනිත් අයක කියන්න යන්නත් අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? ඉතින් ඒ භාවනාවේ ඉදිරියට යද්දී තමන්ට ඉතින් ප්‍රධානම දැනෙන දෙයක් තමයි ශරීරයේ සංසිඳන ගතිය. ශරීරය හොඳට සැහැල්ලු ගතිය. පහසුවෙන් පරයන්කේ වුණත් ඉන්න පුළුවන් ගතිය. ඒ පහසුකම් ඇති වෙනවා. ඒත් එක්කම ඉතින් ශරීරයේ පුරා අර කියන ප්‍රීතිය, පරණ ප්‍රීති කියලා කියන්නේ. ඉතින් ඒ ශරීරයේ පුරා පැතිරෙන ප්‍රීතියක් ඇති වෙනවා. ඒතකොට ඒ ප්‍රීතිය කියලා කියන්නේ ඇත්තටම චෛතසිකයක් නේද? ඒතකොට චෛතසිකයේ ශරීරයේ පැතිරෙනව නෙවෙයි. කොහොමද එතකොට වෙන්නේ? ඒ ප්‍රීතිය නිසා, ප්‍රීතිමත් හිත නිසා ශරීරයේ උපද්දවනවා බොහොම කර්මන්‍ය, ඒ වගේම බොහොම හොඳ ආකාරයේ චිත්තජ රූප. ඒ නිසා තමයි ශරීරයේ ඒ වෙනස්කම් වැටහෙන්නේ. ශරීරයේ පුරා අර කියන්නේ අටකතාවෙත් නේද, මේ ශරීරයේ ඒ ප්‍රීතිය මුළු ශරීරේටම දැනෙන විදිහේ ප්‍රීතියක් ඇති වෙනවා කියලා. ඒතකොට අර ඇතැම් අයව කාමාවචර කුසල් හිත්වලින් එහෙමනේ එනම් කියන්නේ අර අහසින් පවා ගෙනියන්න පුළුවන් විදිහේ ඒ විදිහේ ප්‍රීතිය ඇති වෙනවා කියලා. මෙතනදී අදහස් කරන්නේ ඒ විදිහේ ප්‍රීතියක් නෙවෙයි. ඒතකොට මේ ධ්‍යාන සමාධියකදී මුළු ශරීරයේ පුරා හොඳින් පැතිරෙන ඒ විදිහේ ප්‍රීතියක් ඇති වෙනවා. ඒත් එක්කම අනිත් ප්‍රධාන දේ තමයි අර හිතේ තියෙන බොහොම සංසිඳුණු ගතිය. ඒක ඉතින් තමන්ට බොහොමත් ප්‍රකටයි. ඒ අවස්ථාවේදී ඒ අරමුණේ බොහොම හොඳින් බැසගත්තු, ඒත් එක්කම ඉතාමත්ම සාමාන්‍ය ජීවිතේ අපි කුසලයක් කරද්දී අපිට ලෝභයක් ඇති වෙද්දී ඒ තැන්වලත් සෝමනස්ස ඇති වෙනවනේ, ප්‍රීතිත් ඇති වෙනවා. හැබැයි ඒ වුණාට ඒ වගේ නෙවෙයි මේ අවස්ථාවේදී. අර කොහොමද බොහොම සුවදායි, තාමත්ම අරමුණ ප්‍රිය කරන, ඒ අරමුණේ බොහෝ වේලාවක් ඉන්න කැමති වෙන ආකාරයේ ඉතාමත්ම ප්‍රියජනක තත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ අරමුණේ නිකන් ඉන්න බෑ වගේ කියලා හිතෙන්නේ. දැන් අපි සමහර පොත්පත් එහෙමත් ඉගෙන ගන්නවා, වෙන කුසල් එහෙමත් කරනවනේ. ඒ කරද්දි සමහර වෙලාවට ටිකක් කරද්දි හිතනවා දැන් නම් ඇති වගේ, දැන් නම් ටිකක් අමාරුයි කියලා නේද? අපි ඒ විදිහේ අදහස් ඇති වෙන්නේ නැහැ. දැන් මේ සමාධියක් නිසා ඇති වෙන්නේ උපචාර සමාධි, අර්පණ සමාධි ආදී අවස්ථාවලදී. ඉතින් දිගට ඒ අරමුණේ යෙදෙන්න කැමැත්ත, රුචිය ඇති වෙනවා. ඒක තව ටිකක් වෙනයින් තියෙනවා හොඳයි කියලා හිතෙනවා. දැන් ශරීරයේ තියෙන දුර්වලකම් නිසා සමහර විට ඉතින් අමාරුකම් ඇති වෙන්න පුළුවන්. නමුත් දිගට ඉඳීමේ කැමැත්ත තියෙනවා. ඒතකොට දැන් මෙහෙම කරගෙන යද්දී ඒතකොට මේ කෙනෙකුට සද්ද ආදිය නිසා බාධා වෙන්න පුළුවන්ද? ඒ වගේ අපි හිතමුකෝ දැන් කෙනෙක් ධ්‍යාන මට්ටමටපත් උනායි කියලා. ඒකෙදි තත්ත්වේ කොහොමද? අනිත් දේවල් වලින් බාධා වෙන්න පුළුවන්ද? බාහිර දේවල් වලින්? දැන් ධ්‍යානයකට කෙනෙක් සමවැදිලා ඉද්දී ඒ කෙනාට සද්ද ආදියෙන් එහෙම බාධා වෙන්න පුළුවන්ද? එතකොට බාහිර අරමුණු වලින් බාධා වෙන්න පුළුවන්ද? සද්දෝ කණ්ඨකෝ පඨමස්ස ජානත්තු කියනවා නේද? එතකොට ඒකේ තේරුම මොකද්ද? ඒ ප්‍රථම ධානය ඇතුළේදී සද්ද ඇහෙනවයි කියලාද? කොහොමද හිතෙන්නේ? ගුණාලංකාර ආයතන ධානයට වෙන්නේ නැහැ. ඔව්. එතකොට ඒ සද්දෝ කණ්ඨකෝ පඨමස්ස ජානස්ස කියන එකේ තේරුම මොකද්ද? උපදවා ගන්න බාධාවක් කියලා. ඇති වෙන්නේ ධ්‍යාන වීතිය තුළ, සමාපත්තිය තුළ වෙනත් ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ. හැබැයි සමාපත්තියෙන් කෙනෙක්ව නැගිටවන්න සද්දෙට පුළුවන් දෙයිද? පුළුවන්. ඒකෙදි කියන්නේ මේ මුල් ධානවලදී චතුර්ථ ධානියෙන් මෙහා අනිත් ඒගෙන ටීකාවල එහෙමත් විස්තර තියෙනවා. ඒවා අපි පසුව කතා කරමු අභිධර්ම පොතේදී නේද? නැත්තම් විස්තර වැඩි වෙනවා. එතනකදී කියන්නේ මේ ධ්‍යාන වීතියට වීතියේ අරමුණ වෙනස් කරනව නෙවෙයි. මේ ධ්‍යාන වීතියට බලපෑමක් කරලා නැවත භවංගයට ගන්න පුළුවන්කම තියෙනවා බාහිර අරමුණු වලට. පැහැදිලි නේද? එතකොට මේ මුල් ධ්‍යාන වලදී බාහිර ශබ්දාදී අරමුණු නිසා මොකද වෙන්නේ? ධ්‍යානයේ ඇතුළේදී සද්ද ඇහෙන්නේ නැහැ. ඒක ධර්ම විරෝධී එහෙම කිව්වොත්. පැහැදිලිද? ඒ ප්‍රශ්නෙත් විසඳලා තියෙනවනේ දැන්. කතාවත් උපකරණයේදී අන්තෝ සමාපත්තියන් සද්දෝ සුනාතිති. ඉතියේ ප්‍රශ්නයකුත් අහලා ඒක විසඳලා තියෙනවා. ඉතින් සමාපත්තිය ඇතුලේ සද්ද ඇහෙන්න බෑ. එහෙම ඇහෙන්නේ නැහැ. මොකද ඒකේ අරමුණ වෙනස්නේ. පැහැදිලිද? එතකොට වෙන්නේ මොකද? මේ සමාපත්තියේ ඉද්දී බාහිර සද්දාදී අරමුණක් ආවම එතකොට මනෝද්වාරයේ මනෝද්වාරය කියලා ප්‍රධානම කියන්නේ භවංගයට. නමුත් අනිත් ඒ ධ්‍යාන ආදී වීතිවලටත් ඒකේ බලපෑමක් වෙනමයි කියලායි විස්තර කරන්නේ. ටීකාවල ඒක විස්තර කරනවා. එතකොට ඒ බාහිර අරමුණ නිසා මේ ධ්‍යාන වීතියට මේ අරමුණ දැනෙනවා. දැනෙනවා කියන්නේ අරමුණ ගන්නවා කියන එක නෙවෙයි. ඒ අරමුණක් ආපු බව මේ ධ්‍යාන වීතියට වැටුණයින් පස්සේ මොකද වෙන්නේ? ධ්‍යාන වීතිය කැඩිලා භවංග පතනය වෙනවා. භවංග පතනය වෙලා එතනින් පසුව පංචද්වාර අවඥාදී පහළ වෙලා ඊළඟ වීතියක් දුවනවා. පැහැදිලිද? හා. සද්දයක් නම් ඇහුනේ සෝත විඥාන වීතියක් දුවනවා. ඉතිරි ඊට අදාළ වීති දුවනවා. පැහැදිලිද? ඒක තමයි වෙන්නේ. නෑ, උපචාරයේදීත් එහෙම තමයි. උපචාරයේදී අරමුණ උපචාරයේදීට වඩා ඒක ප්‍රකටයිනේ. ඒක කොහොමත් වෙනවා. උපචාරය කියන්නේ ඉතින් අර්පණාවක් නොවන නිසා. ඉතින් එතනදිත් ওই විදිහම තමයි. උපචාරයේ ඉන්න අවස්ථාවේදී අරමුණ අපි හිතමු ආනාපානේ නම් පටිභාග නිමිත්ත කියන ප්‍රඥප්ති ආරම්මණය. පැහැදිලිද? සද්දයක් ඇහුනම වෙන්නේ අර විදියට භවංගයට වැටිලා ඊට පස්සේ සෝත ద్వාර වීතියක් දුවනවා. පැහැදිලිද? සෝත
පාදයේ
ඉතින් මාර්ගඵලයේ කියලා හිම විශේෂයක් කියලා නැහැ. මාර්ගඵලලාභියෙකුට නම් ඵල සමාපත්තිය ගැන නෙවෙයි මේ කියන්නේ. ඒතොර ධ්‍යාන සමාපත්තිය නම් ඉන්නේ ඉතින් ওই විදිය තමයි. මුගලන් මහරහතන් වහන්සේට එතනදි කියන්නේ නම් චතුර්ථ ධ්‍යානේ නේද? හතරවෙනි පරාජිකාවේ යගේ ඉන්නේ කතාව එතන චතුර්ථ ධ්‍යානයේදී සද්ද ඇහුණා කියලා නම් ඊට පස්සේ මේ චෝදනාවක් තින්නේ දැන් හතරවෙනි ධ්‍යානයේදී සද්ද ඇහෙනවයි කියනවා නම් ඒක කියලා චෝදනා කරන්නේ අනික් ස්වාමීන් වහන්සේලා නේද? ඉතින් ඊට පස්සේ විස්තර කරනවා මෙතනදී සමාධියෙන් එළියට ඇවිල්ලා ඒ සමාධිය වශී කරලා තිබුණ නැහැ. මේ පංච වශී භාවයන් ඉක්මනින් අවසන් කරලා ස්වාමීන් වහන්සේ චතුර්ථ ධ්‍යානයට ගිහින් තිබුණා. කියන්නේ හොඳටම වශී කරලා නැහැ. ඒ නිසා තමයි මේ ශක්තිමත් අඩුකම නිසා එතනදී සමාධිය බිඳිලා ආපහු උපචාරයට ඇවිල්ලා තමයි ඒ අවස්ථාවේ තමයි සද්ද ඇහෙන්නේ කියලා. එතකොට ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට අරූප සමාපatti ගැන තමයි විශේෂයෙන් කියන්නේ. ආනිඤ්ඤ සමාපatti කියන වචනේ විස්තර කරද්දී ආනිඤ්ඤ කියලා කියන්නේ බාහිර අරමුණු වලින් සෙලවෙන්නේ නැති නිසා. පැහැදිලිද? එතකොට ආනිඤ්ඤ සමාධියකට සමවෙදුනොත් නැත්නම් අරූප සමාධියකට යම් කෙනෙක් සමවෙදුනා නම් ඒ කෙනාට කිසිම විදියකින් බාහිර ශබ්ද වලින් බලපෑමක් වෙන්නෙම නැහැ. පැහැදිලිද නේ? ඒ නිසා දැන් ඔය පිරිසට ශබ්ද වලින් කරදරයි කියලා කිව්වානේ මෙතන නේද? ඉතින් ඉක්මනට උත්සාහවත් වෙමු. ඒ වගේ තත්වයකට ඉතින් උත්සාහවත් වෙමු. ඒ තත්වයටපත් වුණොත් ශබ්ද වලින් බාධාවක් වෙන්නේ නැහැ. නේද? ශබ්ද ඇහෙන්නෙම නැහැ. ඒ කියන්නේ බාධාවක් වෙන්නේ නැහැ කියන්නේ ඇහිලා ශබ්ද වින්න පුළුවන් කියලා එහෙම නෙවෙයි. ඇහෙන්නෙම නැහැ. ඒ ගැන විපස්සව දම් සංගණී අටුවාව කතා කරද්දී විස්තර කතා කරමු. එතන බොහොම පැහැදිලිවම මේ ටික විස්තර කරනවා. කිසිම විදියකින් සද්ද ඇහෙන්නේ නැහැ. සද්ද විතරක් නෙවෙයි බාහිර අරමුණු දැනෙන්නෙම නැහැ.
සද්ද
පටිග සංඥානං අත්ංගමා කියනම විස්තර කරනවා. එතන පටිග සංඥානං අත්ංගමා කියන එක විස්තර කරන්නේ සියලු මේ රූප ශබ්ද ආදී අරමුණු වලින් ඒ අරමුණු අස්තංග අස්තේට ගිහිල්ලා. ඒකේ ඒ අරමුණු ලැබෙන්නේ නැහැ. ඒ ද්වාර ඔක්කොම ඒ සාවකාලිකව ලොක් කරලා වහලා
තියෙනවා.
භාග්‍යතුන් වහන්සේට දැන් කෙනෙක් කියයි එහෙනම් මේක භාග්‍යතුන් වහන්සේට නම් ඉතින් එහෙම වෙනම ඇති අනිත් අයට එහෙම නැහැ. ඒකට ඒක ආනන්ද සමාධියන් නම් කාටත් ඒ විදිය තමයි. ඒක කියලා තියෙනවා. ඉතින් ඒ කියන කරුණු එක දහම ඉතින් පැහැදිලිව කියනවා. ආලාර කාලාම තපසතුමාගෙන නේද? එතන තව මේ කියන්නේ ඔව් කරත්ත 500 ගියසත් දැහුන්නේ කියලා. ඒ නිසා ඉතින් ඒ කවුරු වුණත් ඒ සමාධියකට සම්වැදුනම ඒ වගේ වෙනවා. ඉතින් මෑත කාලෙත් ඒ වගේ කතා අපිට ආරංචි වෙලා තියෙනවා. මේ හිතය පව ආරණ්‍යක සන්නස් කියන්නේ දැන් ගෙඩිය ගහන තැන ළඟලු පරයන්කේ කරලා තියෙනවා. ලොකු ගෙඩියක් ඒක ගොළුවේ හැතර හිනවලු මේ ලොකු ප්‍රමාණෙන් ගොඩාක් ලොකු ලී මේ එකක් ලු ආරණ්‍යත් ගොඩක් විශාලයිනේ. ගොඩක් ඈතට හෙන්න මීට මේ වගේ නෙවෙයි. මේ ගොඩක් පොඩිනේ. ගොඩාක් ලොකු අර අත් දෙකෙන් ඔහොම ගහන ලොකු ගෙඩියක් ලු දෙක අර ලොකු කොටයක්කින් තමයි තල්ලු කරලා ඒ ගෙඩිය ගහන්නේ. එතකොට ඒ විදිහේ ලොකු ගෙඩියක් ලු මේ ඉතින් ඒ සන්නහසේ පින්නපාතේට වැඩම කරලා නැහැ. ඊට පස්සේ කට්ටිය ගිහින් බලද්දි ගෙඩිය ඒ තියෙන ළඟමලු පරයන්කෙත් කරන්නේ. ඉතින් එහෙම ඉන්නවලු. ඊට පස්සේ ওই වෙලාවක අහලා බලපුවාම ඊට පස්සේ කියලා තියෙනවා ඇහුන්නේ නැහැ කියලා ගෙඩිය. ඒ වගේ අර අද්දකීම් ඉතින් තියෙනවා ගොඩක් කට්ටියට නේද? I think උත්සාහවත් වෙමු. ඉතින් මේ වගේ ශක්තිමත්ව ටිකක් සමාධිගතව හදාගන්න. එතකොට අපි මේ කරන දේවල් ඉතින් ඒ සඳහානේ නේද? ඒ නිසා ඉතින් අපි ආශිර්වාද කරනවා හැමෝටම. ඉතින් මේ කරන අධ්‍යාපන කටයුතු ඒ වගේම අනික් උපස්ථාන ආදී වත් පිළිවෙත් කටයුතු ඒ සියල්ලමත් ආශිර්වාද හැමෝටම මේ වගේ ශක්තිමත් සමාධි ඒ වගේම විපස්සනා ඥාන මාර්ග ඥාන ඵල ඥාන ලබා ගන්නම හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. මේ දැනට කියපු කාරණා සම්බන්ධව ගැටලු තියෙනයි මන්ට අහමු බලන්න. කමඨහන ශක්තිමත් නැත්නම් ඉතින් අර වගේ හේතු නිසා පිට යන්න පුළුවන්. බාහිර ශබ්ද ආදිය නිසා පිට යන්න පුළුවන්. එහෙම පිට යනවා නම් සමාධියේ ශක්තිමත් මදි. පැහැදිලි නේ? එතකොට ශක්තිමත් වෙන්න වෙන්න පිට යන වාර ගන්න අඩු වෙනවා. එතකොට ඉක්මනට සමාධියට සමවැදියා විනාඩි 10ක් ඉඳලා ආපහු සමහරට වෙන ඒවට වැටෙන්න පුළුවන්. පැහැදිලි නේද? මුල් කාලේ කොහොමත් ඒ සමාධිය පුරුදු කරපු කෙනෙකුටවත් දැන් විශේෂයෙන්ම ඕක තමන්ට ප්‍රකටයි තැනක දැන් අර වැඩි වෙලාවක් එලි වෙන අරමුණකට ගිහිල්ලා නම් ඊට පස්සේ ආපහු දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ආනාපානීය මෙනෙහි කරමින් හිටියේ කියලා. එතකොට ප්‍රතිභාග නිමිත්ත ආපහු අර අර්පණාව තිබුණු අවස්ථාවේ මිදිලා ආපහු අරමුණ වැටහින්න ගන්නවා ඉස්සරහින්. පැහැදිලි නේ? අරමුණට ගැද්දි. එතකොට තේරෙන්න ඕනේ හිමනම් දැන් ආපහු අරමුණ වෙන අරමුණ වලට ගිහිල්ලා. ඊට පස්සේ ආපහු අරමුණ කරපුවාම ආපහු සමහර අර වගේ අර්පණා වීම සිද්ධ වෙනවා. මට හරියට මෙතන සමාපත්තිය නම් මොකද මතක නැහැ.
අර හැක්කතර බැරුණා
කියනවා. ඔව් ඔව් ඔව්. සමාපත්තියක තමයි ඉන්න නම් ඇත්තේ මොකද්ද නම් එහෙම මට මතක යන්නේ.
බුදු කියන අසනවල සංකේතයක ඒ සද්ද ගැන එහෙම ඉන්න පුළුවන් සංකේතයක් කියන්නේ බුද්ධචින්න
ඔව් ඉතින් බුදුරජාන් වහන්සේගේ සමාපatti සාමාන්‍ය කෙනෙක් ඉතින් සම කරන්න බෑ. ඉතින් ඇතැම් විටක නිරෝධයද දන්නෙත් නැහැ. මට එහෙම මතකයක් නැහැ හැබැයි. මතකයක් තියෙද කාට හරි? එතන සමාපatti මොකක්ද භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ කිය. ඒක
තමයි භාග්‍යතුන් වහන්සේ
කියන්නේ මේ ඉරියව්වෙන් ඉස්සෙල්ලා නැතුන් ගේමන පෙන්නුවා කියන්නේ. ඔව් ඒක නම් ඉතින් පසු ආරමුණු කරලා දකින්න පුළුවන්. පසුව මොකද්ද උනේ කියලා නේද? ඊට පෙර ආරමුණු කළා වෙන්නත් පුළුවන්, පසු ආරමුණු කළා වෙන්නත් පුළුවන්. ඒක ඒකෙන් අපිට මනින්න බෑ.
සහැල්ලු වෙලා මේ ධර්මයේ හොඳට ඉන්න ගතිය කියන ධර්මයක් අපි සාකච්ඡා කරගන්නවා. සංසේක කොට අපිට ඒක මොකක් හරි ආලෝකයක් පැත්තේ චාලක අපිට වැටහෙනවා නම් ඉතින් පාරක් වෙලාට අර හිතට සැකයක් එනවා මේක මෙහෙම මොන හරි එකක් එහෙම නැත්නම් අතරම බාහිර ආලෝකයක් නිසා
දැන් ඔය ආලෝකය කියන එක ගැනත් දැනගන්න ඕනේ. ඒකත් මේ ගාම කියන එක හොඳයි. දැන් මේ ආලෝකය සහ නිමිත්ත කියන දෙක එකක්ම නෙවෙයි. පැහැදිලි නේද? ඔක් ගැන මේ හොඳ විස්තරයක් තියෙනවා. කවුරු හරි ගාව තියෙනවද දන්නේ? රද්දේක සිංහල පරිවර්තනයේ සයඩෝ ජී ලියව පොතක් තියෙනවා, දැනුම හා දැකීම නේද? මේ තියෙනවද නැහැ පුස්තකාලේ?
එහෙනම් මම මතක
නැහැ.
නාවින තමයි
පොත් නැහැ. ඒකෙදි මතක දීලා තනන්සේ විස්තර කරනවා. එතකොට මේක අටුවා ටීකා ඒ උද්දෘත එක්කම විස්තර කරලා තියෙනවා. මොක්කර පොතෙන් බලා ගන්නත් පුළුවන් ඒ ටික. ඥාන ආලෝක වර්ග 4 කියලා විස්තරයක් තියෙනවා. මතක දීට දෙවෙනි පොතේ පළවෙනි පොතේ තමයි මක්තුර රන්දර පළවෙනි පොතේ. එතනදි විස්තර කරනවා. එතකොට මේ ආලෝකය කියලා කියන්නේ මොකක්ද? එතකොට කුසල් හිතකත් මේ ආලෝකය කියන එක තියෙනවා. එතකොට ඒක අටුවා ටීකාවල විස්තර කරනවා. පරිකම්ම ආලෝක ඔය ආදී වශයෙන් විස්තර කරනවා ආලෝකමත් භාවය. එතකොට මේ පරිකර්ම ආලෝකය කියන එක ගැන බොහෝ සෙයින්ම විස්තර කරලා තියෙන්නේ අට කතාවේ දිබ්බ චක්කව සඳහා පරිකාරම කරන අවස්ථාවේදී තිබෙන ආලෝකය ගැන. ඊට අමතරව අනිත් අවස්ථාවක උනත් ප්‍රභා හිතක පරිකාරම කරද්දී කුසල් හිතක ආලෝකයක් පහළ වෙන්න පුළුවන්. ඒක ගැන අර කතා වස්තු වල අහලා මතකයි. අනේ පිළිසිට තුමාර බුද්ධානුස්සතියෙන් බුදුගුණ සිහි කර කර යන අතරේදී ආලෝකමත් වුණා කියලා කියන්නේ. දැන් ඒ විලාවේ ධ්‍යාන සමාපත්තිය නෙවෙයි, දැන් මේ ඇවිදින අවස්ථාවයි. පැහැදිලි නේද? ඒතකොට බොහෝ විට ඒක උපචාර මට්ටමක් වගේ. ඒතකොට ඒ වගේ කුසල් හිත කිනොත් ආලෝකයක් ඇති කරන්න පුළුවන්. ඒතකොට මේ ආලෝකය කියලා කියන්නේ මොකක්ද? චිත්තජ රූප සහ ඒ චිත්තජ රූප වල තියෙන තේජෝ තමයි ආලෝකමත්ව වැටෙන්නේ. එහෙම නැත්නම් ඒ චිත්තජ රූප එතකොට තියෙන්නේ ශරීරයේ විතරනේ. තොර චිත්තජ රූප වලින් බිහි කරනවානේ චිත්ත සමුත්ථාන උතුජ කලාප. ඒවා බාහිරටත් පැතිරෙන්න පුළුවන්. පැහැදිලිද කියන කතාව? මේ රූප පාඩම කරලා නැත්නම් ඒ ඔක්කොම තේරෙන්නේ නැති වෙයි. අපි මේ චිත්තජ රූප කියන කොටස පහළ වෙන්නේ පණ තියෙන ශරීරයක් ඇතුලේ විතරයි. කර්මජ රූප, චිත්තජ රූප කියන දෙක සහ ආහාරජ රූප. එතකොට උතුජ රූප කියන ඒවා බාහිරටත් පැතිරෙන්න පුළුවන්. දැන් ওই බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රභාව කියන එක. එතකොට ඒ මේ අංගී රස කියලා හඳුන්වන්නේ ශරීරයන්ගෙන් විහිදෙන රස කියලා කියන්නේ. ඒව ඇත්තටම මෙන්න මේ විදිහේ චිත්ත සමුත්ථාන උතුජ රූප. එතකොට චිත්තජ රූප වලින් ආපහු චිත්තජ රූප වල තේජෝ වලින් ආපහු බිහි කරනවානේ අට්ඨමකයක්. එහෙම නැත්නම් සුද්දාෂ්ටක කලාප. අන්නේ වට තමයි කියන්නේ චිත්ත සමුත්ථාන උතුජ කලාප කියලා. පැහැදිලිද? එතකොට මේ කලාප මේ රූප බාහිරටත් පැතිරෙන්න පුළුවන්. ඒ නේ රූප කතාවේදී අපි පසුව අභිධර්ම පොතේදී ගැන වැඩි විස්තර කතා කරමු. එතකොට තියෙනවා චිත්ත පච්චය උතුජ කලාප, කම්ම පච්චය උතුජ කලාප, ඒ විදිහ උතුජ රූප ඒ විදිහට විස්තර කරනවා. දැන් සිතින් අපි යම් කෙනෙක් අවිඥාලාභියෙක් බාහිර රූපයක් මවනවා. එතකොට ඒක චිත්තජ රූප නෙවෙයි. පැහැදිලි නේද? ඒ රූපය උතුජයි. හැබැයි සිතේ බලපෑමෙන් කරපු නිර්මාණයක්. ඒ නිසා ඒකට අපි කියන්නේ චිත්තපච්චය උතුජ රූප කියලා ඒවට. එතකොට දැන් කෙනෙකුගේ කර්මය නිසා, හොඳ කර්ම විපාක නිසා දිව්‍ය ලෝකේ විමාන මෙවෙනවා. ඒවට කියන්නේ කම්මපච්චය උතුජ රූප. එතකොට කර්මය ප්‍රත්‍ය වෙලා හටගත්තු ඍතුජ රූප. පැහැදිලිනේ? එතකොට ඒ වගේ මේක එතකොට චිත්ත සමුත්ථාන උතුජ කියලා කියන්නේ සිතෙන් හටගත්තු චිත්තජ රූප වලින්ම හටගත්තු උතුජ රූප පරම්පරාවක්. ඒවා එතකොට බහැරටත් විහිදෙනවා. ඒවා අපිට වැටහෙනවා ආලෝකමත් භාවයෙන්. පැහැදිලිද? එතකොට මේකට ධානා මට්ටමටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඊට මෙහාදිත් මේ ආලෝක කියන එක පහළ වෙනවා. පැහැදිලිද? දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපි තමකෝ උදාහරණයක් විදිහට ආනාපාන සතිය කරද්දී. එතකොට මේ බාහිර ආලෝකමත් වෙලා පෙනීමම ප්‍රමාණවත්ද? දැන් ඒ අවස්ථාවේ තරම් හොඳ සමාධියක්, හොඳ හිතේ දියුණු අවස්ථාවක්. ඒ නිසා තමයි ඔව් හිතෙන්න පුළුවන් මේ බාහිර එළියක්ද මේක. ඒ ඔව් එහෙම සැක හිතන්න අවශ්‍ය නැහැ. ඒතර බාහිර එකක් වුණත් කමක් නැහැ. දැන් අපේ අරමුණ එළියක් බලබල ඉන්න නෙවෙයි නේද? ඒ නිසා කියන දෙයක් තිබුණාවේ අපිට මේ වැටෙන දේවල් වැටුණාවේ දිගටම අපි මේ අරමුණේම දිගට ඉන්න එකයි කරන් තියෙන්නේ. අපි ආනාපාන සතිය නම් කරන්නේ දිගටම හුස්ම රැල්ල අරමුණේම ඉන්න ඕන. පැහැදිලිද? එතකොට මෛත්‍රී අරමුණේ නම් ඉන්නේ අර වගේ මොනවා හරි අපිට වැටහීමක් ඇති වුණායි කියලා ඒක අරමුණු කරන්න ගියොත් එතකොට මෛත්‍රී භාවනාවේදී ඉන්නේ පියර පිටින් පේන මොකක් හරි එළියක් හරි මොකක් හරි පේන තමන්ට වැටෙනවා. වටේ ආලෝකමත් වෙලා කියලා හරි වැටෙනවා. එහෙම නැත්නම් ශරීරය සැහැල්ලු වෙලා කියලා වැටෙනවා. ඊට පස්සේ ශරීරය සැහැල්ලුයි සැහැල්ලුයි කියලා මෙනෙහි කළොත් එතකොට ඒක මෛත්‍රී භාවනාවද? එහෙම නැත්නම් වටේ ආලෝකමත් කියලා මෙනෙහි කළොත් මේක ආලෝකයක්ද දන්නේ නැද්ද දන්නේ නැහැ කියලා හිතුවොත් ඒකක්වත් මෛත්‍රී භාවනාව නෙවෙයි. ඒ නිසා අපේ අරමුණ වෙන්න ඕන දිගටම ඒ කරගෙන යන අරමුණේම හිත පවත්වන්න. පැහැදිලිද? එතකොට ආනාපාන සතිය ගැන අපි පසුව විස්තර කරද්දී ඉස්සරහට ඇති වෙන අත්දැකීම් ගැන කියන්නම්. ඒ නිසා දැන් ඒකත් කියන්න ගියොත් ටිකක් පැටලෙනවා. අපි ඒක තමයි පටන් ගත්තේ නැති නිසා නේද? ඔව්. ඔව්. ප්‍රථම ධ්‍යානයේ සම්බන්ධව කියන්නේ ඉතින් එහෙම අදිෂ්ඨාන නොකලත් ප්‍රථම ධ්‍යානයේ ඇති වෙනවා. ඒකට කෙනෙකුට අපි හිතමුකෝ සමාධියට ලං වෙලා තියෙද්දී ඒ වගේ ඡන්දයක් ඇති කරගත්තොත් ඉතින් සමාධියට ඇති වෙයි. ඒක වෙන්න පුළුවන් ඇති. නමුත් අදිෂ්ඨාන කිරීමක් ගැන ප්‍රථම ධ්‍යානයට කියන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. අදිෂ්ඨානය කලයි කියලා ඉතින් අපිට අසිද්දයිම කියලා කියන්න බෑ. අදිෂ්ඨාන ඒ ඡන්දය ඇති වෙන නිසා පසුව හිමීට ඊට පස්සේ වෙන්න පුළුවන් වෙයි. ඒක මම දන්නේ නැහැ. ඒ ගැන කියලා නැහැ. ඉතින් එතනින් එහා ධ්‍යාන ගැන තමයි අදිෂ්ඨානය කිරීම කියන ගැන ඒ ගැන කියලා තියෙන්නේ. කෙනෙක් අදිෂ්ඨාන කළයි කියලා ඉතින් ඒකෙන් හානියක් වෙයිද කියන එක ඉතින් මට කියන්න විශේෂ නැහැ. මොකද ඒක ඉතින් තමයි ඡන්දයක් ඇති කර ගැනීමක් නේ මේ தത്വයටපත් වෙන්න කියලා. නමුත් එහෙම අවශ්‍ය නැහැ. අර අද්දකීම ඉතින් තමන්ට ලැබෙනකම් කරන්නයි තියෙන්නේ. පැහැදිලි නේ? අපි හිතමු මොකද උපචාරයටවත් ඉන්නේ නැතුව අපි අදිෂ්ඨාන කරනවා නිකම්ම නේද? ප්‍රථම ධානී ලැබේවා කියලා. එහෙම අදිෂ්ඨාන කළාටම ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් ඉතින් නේද? රාගය ඇති වෙන අරමුණු මෙනෙහි කරන්නේ නීවරණ මට්ටමේ දේවල් අරමුණු කළොත් පිරිහෙනවා. ඉතින් නීවරණ ඇති වුණොත් සමාධි පිරිහෙනවා. මෛත්‍රී භාවනාවේ ප්‍රතිභාග නිමිත්තක් කියනවා. නිමිති නැහැ. නිමිති රහිත ඒ ටික කෙරෙන්නේ නැති නේද? දැන් සුද්ධි මාර්ගයේ මුලම කියනවා නිමිති රහිත භාවනා සහ නිමිති ප්‍රතිභාග නිමිති සහිත භාවනා. ඒතර මේකෙදී අරමුණ අපි හිතින් ගන්න ඕන. අර හිතින් ගන්න සත්වාරම්මණයේ හිත හොඳට බැසගෙන පැවතී. පැහැදිලි නේ? ඒතර එහෙම නැතුව අර වගේ රවුමක් ඒවා කීවා එහෙම නෑ. මේ මෛත්‍රී සමාධියදී ඔව් ඔව් ඒක නං උපචාර මට්ටම විතරනේ. පැහැදිලි නේද? ඕ එහෙම දැන් ඒක අනිවාර්යයෙන්ම කරන්න කියලා මම එහෙම දැකලා නැහැ. අටුවා ටීකාවල එහෙම වස්තු රූපය අරමුණු කරලම කරන්න ඕන කියලා කතාවක් කොහෙවත් කියලා නැහැ. අරමුණ දකින විදිය. ඒකත් එහෙම නැතුව මට මතක අපේ මාතර සංහන්සලා නාවීන ලොකු සංහන්සලා ලියවුණු පොතලත් එහෙම කියලා නැහැ. මුල් කාලේ ලියවුනේ වගේනේ. අපිට එහෙම වස්තු රූපය අරමුණු කිරීම ගැන අපිට අහන්න ලැබුණේ ඔය මොක්පුර පොතේදී තමයි දකින්න ලැබුණේ. ඉතින් ඒක අනිවාර්යම කියලා නෙවෙයි ඉතින් ස්වාමීන් වහන්සේලා උනත් කියන්නේ. ඉතින් අපි ඒ ඉස්සරහින් අරමුණු වෙන අරමුණ ඔස්සේ බැලුවත් ප්‍රමාණවත් කියන පැත්තක් හිතෙනවා.
අර වෙන්නුනේ අර වැඩි නේ ස්වාමී.
මොකද්ද?
ඒ කියන්නේ දැන්
මේ වස්තු රූපය අරමුණු කිරීම නෑ. දැන් පටිභාගය නිමිත්ත කියලා අපි හිතමුකෝ ඉස්සරහ Tamanට වැටෙන. ඉතින් ඒකත් ඉතින් ඇත්තටම තියෙන්නේ වස්තු රූපේනේ අපි. ඉතින් ඒක අරමුණු කරලායි කියනට වැටුණා ප්‍රමාණවත් කියන පැත්තක් හිතෙනවා. ආනාපාන සති ගැන විස්තර අපි ඒක කරන කාලේ කතා කරමුද නැත්නම් දැන් ටිකක් මේ පැටලෙනවා කට්ටියට මේ ටික මිශ්‍ර වෙලා දැන් ඊට පස්සේ කට්ටිය බලයි දැන් මෛත්‍රී සමාධියේ මොකද්ද මේ නිමිත්ත කියලා හොයන්න ගනි පැහැදිලි නේ අපි මේ ප්‍රශ්න එහෙම වුණත් ඒ කාලෙක කතා කරමු ලියලා තියාගන්න තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් මොකද දැන් පටිභාග නිමිත්ත මොකක්ද මෛත්‍රී සමාධියේ කියලා කට්ටියට ප්‍රශ්න එන්න පුළුවන් ආනාපානෙදි විවිධාකාරින් දෙනවා. නෝ. දැන් මේකෙදි එහෙම නිමිත්තක් නැහැ මෛත්‍රී සමාධියේදී. ඒකයි මම කිව්වේ. ඒකෙදි විවිධාකාරයෙන් කියලා දැනෙන්න දෙයක් නැහැ. තමන් අර අරමුණු කරන කෙනා ඉන්නවනේ. ඒ කෙනා අරමුණු කරගෙන හිත හොඳට මේ සුවපත් වේවා කියන අරමුණේ නම් පවතින්නේ. දිගටම වෙන අරමුණු වලට යන්නේ නැතුව හොඳට හිතේ අරමුණේ බැසගෙන අර කියපු දැන් ඒක කලින් අර සමාධිය ආදියක් කරපු කරලා තියෙන කෙනෙකුට නම් වැටහෙනවා මේ අද්දකීම් දෙකේ සමභාවය. පැහැදිලිනේ දැන් ආනාපාන සමාධිය කරපු කෙනෙක් ඉන්නවා කියමුකෝ. ඒ කෙනාට අර්පණා වුණාම ලැබෙන අද්දකීම තේරෙනවනේ. ඒ අද්දකීම සමන්ට ප්‍රකටයිනේ. ඒ අද්දකීම ඊට සමානව මෙතනදිත් වැටහෙනවා. පැහැදිලිනේ. ඒ නිසා අපි පසුව මේ ධ්‍යාන මට්ටම ගැන ඒ මට්ටමට එන එක ගැන වැඩි විස්තර මේ චතුරාරක්ෂක භාවනා මූලික ටික කතා කරලා ඉවර කරලා ආපහු එතනින් පසුව අපි ආනාපාන සතිය ගැන කතා කරනවා. දැන් මේ ටික ඇත්තටම කතා කරන්නේ ධ්‍යාන මට්ටමටම මේ මෛත්‍රිය උපදවන්න කියලා දෙන්නම අදහස නෙවෙයි. දැන් මේ භාවනා මාර්ගය මෛත්‍රිය කොහොමද වඩන්න ඕන පියවර ටික අපි කියනවා. එතකොට මේ ටික දල වශයෙන් කරගෙන ඒ හතරම කරලා ඒ කියන්නේ බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණානුස්සති හතරම දල වශයෙන් දැනගෙන දැන් ඒ පරිමේත යන්න පුළුවන් මට්ටම ගෙනත් අපි ඒ මට්ටමට යන අවස්ථාව දක්වා කරන විදිය කියනවා. හැබැයි ඒ මට්ටමට නොගියත් අපි ඊට පසුව ඒ විස්තර කිරීම ඉවර කරලා ආනාපාන සතිය විස්තර කරන්න ගන්නවා. පැහැදිලිද? ඊට පසුව අපි එතනදී වැඩි වශයෙන් විස්තර ඇතුව මේ ටික කතා කරනවා. ඊට පස්සේ එතනදී අපිට දැනගන්න පුළුවන් වෙයි මේ අත්දැකීම දැන් ඒ සමාන අත්දැකීම ලැබුණොත්නේ අපිට සසඳලා කියන්න පුළුවන් මේක මේ වගේ කියලා නේද? එහෙම නැත්නම් දැන් තමන්ට ලැබෙන අරමුණ මේක මොන මට්ටමක්ද කියලා විනිශ්චය කරගන්න තමාට පැහැදිලි අඩු වෙන්න පුළුවන්. එතකොට ඒක ගුරුවරයාත් එක්ක කතා කරපුවම බොහෝ දුරට තේරෙනවා දැනගන්න පුළුවන් මේ මට්ටම හරි කියලා. ඒ නිසා හොඳම දේ අර වගේ අර හොඳටම අරමුණ ප්‍රකට කරගන්න පුළුවන් අරමුණකින් අපි මේ අත්දැකීම ලැබුවොත් ඊට පස්සේ පහසුයි අරමුණ තේරුම් ගන්න. මේ අවස්ථාව තේරුම් ගන්න. පැහැදිලිනේ?
කසින භාවනාවේ ආනාපානසතිය. සාස්මී ඒ ධ්‍යාන සංසම් ප්‍රථම ධ්‍යාන ලැබෙන සංසම් ආනාපානසතිය මෛත්‍රී අසුබේ කියලා. ඒ ධ්‍යාන සංසම් වෙනසක් මොකක්ද කියලා
සෝමද? ධ්‍යාන වල අරමුණේ වෙනස. ඇර ඉතින් වෙන අංග වල වෙනසක් නැහැ. දැනට ඉතින් දිගට කරගෙන යමු. ඊට පස්සේ තම තමන්ට ඇති වෙන පෞද්ගලික අත්දැකීම් ගැන අපි ඊපසු පෞද්ගලිකව කතා කරමුනේ. ඒ වෙලාවේදී වඩා හොඳයි නේද? ඉතින් ඒ වත් පිළිවෙත් සංඝයාගේ ಗುಣ සිහි කරමින්, සංඝ ಗುಣ මෙනෙහි කරමින් ඉන්න, මෙහි ඉන්න සංඝ පිරිසවත් අරමුණු කරලා මෛත්‍රී වැඩවල කරන්න පුළුවන්. වඩා හොඳයි නේද? ඒක මේ අර ධාන මට්ටමට මෛත්‍රී වැඩිවීමක් නෙවෙයි. ඒ මට්ටමට මෛත්‍රී කිරීමක් නෙවෙයි. නමුත් Tamanta අර හොඳ මෛත්‍රී හිතක් ඇති කරගන්න පුළුවන් නේ. ආරණ්‍ය ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා සූපත් වේවා කියලා හරි හිත හිත දැන් Taman ඒ කරන වත් පිළිවෙත් උපකාරයි නේ ස්වාමීන් වහන්සේලාට. දැන් අනිත් සංඝයාගේ උපකාරයට නේ වත් පිළිවෙත් කරන්නේ නේද? ඒ නිසා වඩාම හොඳයි මෛත්‍රී හිතින් කරනවා. එහෙම උත්සාහවත් වෙමු නේද? ටිකක් මෛත්‍රී වඩමින් වත් පිළිවෙත් කරන්න. හොඳයි නේද? විපස්සියාස් මම මොකද හිතන්නේ? හොඳයිද? කොට පොඩි අයස් මම මොකද හිතන්නේ? අර දීර චිත්ත අයස්. එහෙම හොඳයි නේද? කොට හොඳයි නේ වැඩිපුර කතා කරන්න වෙන්නේ නැහැ දැන් වත් පිළිවෙත් කරද්දි නේද? එහෙම ഇതുනක් දන්නේ ආපහු කතා කරන්න වෙන්නේ නැහැ කියලා නේද? එතකොට අනිත් අයට අසුවල්ලු මේක හරියට කරලා නැහැ, මේවත කලින් කරද්දි හරියට කරලා නැහැ කියලා එහෙම හිතන්න දෙයක්වත් නෑ. දැන් නැත්තම් වෙන්නේ මොකද? ඒකම දැන් පොදු වත දාන දවසට Tamanට ලැබුණ වෙන කෙනෙක් කරන වතක කොටසක් කරන්න ලැබුණයි කියමුකෝ. මේක නම් සෑහෙන කාලෙකින් හරියට කරලා නැහැ කියකිය වත් කරන්න ඉඩ තියෙනවා. මොකද මේ හරියට කරලා නැහැ මේ දවස වෙනකම් සමහර විට ඉන්නවා ඇති කියලා නැත්තම්. ඒ නිසා මෛත්‍රී කර කර අපි මෛත්‍රී වඩවඩ කරමු වත් පිළිවෙත් කරත්. නැත්තම් ඒ ගැටීම් හිත ඇති වෙන එක බොහොම අකුසල. අපි කලින් දවසේ කතා කළා ශේෂය ආදීනව නේද? මොකද ගැටීම් ඇති වෙන්නේ බොහෝ විට දැන් විචුන් වහන්සේලා නම් එකට ඉද්දී සිල්වත් ගුණවත් කෙනෙක් ගැන නම් ගැටීම් ඇති වෙන්නේ කුසලයද, මේක කුසලයක්ද අකුසලයක්ද, ඒත් එක්කම අකුසලයන් නම් අල්ප සාවද්දේද අරට සාපේක්ෂව මහා සාවද්දේද? ගිහි කෙනෙක් එක්ක ගැටෙනවට වඩා ඉතින් මේ අල්ප සාවද්ද මහා සාවද්දේ කතාව සාපේක්ෂ කතාවක්. ඒකට දෙකක් හෝ කීපයක් අතරේ සංසන්දනය කරලායි අපි කියන්නේ. එතකොට ගුණයෙන් අඩු සීලයෙන් අඩු කෙනෙක් එක්ක ගැටෙනවට වඩා අකුසලේ බලවත්. ඉතින් කුසලයක් කරන එකත් එහෙම තමයි. දැන් වත් පිළිවෙත් කළාම ඉතින් ඒ කුසලයක් ඉතින් අතිශයින්ම බලවත් සංඝයා විශේෂයෙහි කරන කුසලයක්. දැන් Taman ඒක අරමුණු කරන විදියයි වැදගත්. පැහැදිලි නේද? අපි වත පිළිවෙතක් කරද්දී ඉතින් බොහොම කුසල් හිතින් ඒක අරමුණු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මම මේක කරන්නේ මහා සංඝරත්නය විශේෂයෙහි. දැන් මේ අපිට අපි පාවිච්චි කළාට මේ කුටිසෙනසුන් අපටද මේ වයිති? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් තුන්කල් වාසී මහා සංඝරත්නයට කියලා පූජා කරන්නේ නේද? ඒකට සාරිපුත්ත මහරහතන් වහන්සේලාගේ ගුණත් නිසා තමයි අපිට මේ දේවල් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සංඝගුණ සිහි කර කර අපි වත් පිළිවෙත් කරන්න ඕන. කවුරු හරි හරියට කරලා නැති වතක් දැක්කොත් කොහොමද කරන්න ඕන? ඒ තැනක කොහොමද මෛත්‍රී හිත ඇති කරගන්නේ? කොහොමද? හවුද ධම්ම විදූ ඇස්ම කියමු බලන්න. Taman කොහොමද ඇති කරගන්න උත්සාහවත් වෙන්නේ? ඔය තැනක ඉතින් මේක හොඳ අවස්ථාවක් මට කුසලයක් ඇති කරගන්න, පාරමිතාවක් සම්පූර්ණ කරගන්න. ඉතින් වටින අවස්ථාවක් මේ භාගයට කරලා තියෙන වත. ඉතින් දැන් හොඳටම කරලා තියුණොත් Tamanට කරන්න දෙයක් නැහැ නේද? අන්න ඒ වගේ දැන් බෝසතාණන් වහන්සේලා එහෙමයි කල්පනා කරන්නේ. ඒ පාරමිතා වශයෙන් ಗುಣධර්ම සම්පූර්ණ කරද්දී ඒ විදිහටයි කල්පනා කරන්නේ. ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒ විදිහට කටයුතු කරන්න. නේද? එතකොට එතරම් බුද්ධ වන්දනාවක් භාවනාවක් වෙන විදියට කරන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් අපි බුද්ධ වන්දනාවේදී මොනවද කියන්නේ? මොනවද කියන්නේ? දැන් තෙසැත්තේ ඥාන කියනවා. පැහැදිලිද? ඒ මොනවද? බුදු ගුණ නේද? ඒත් අපි ඒක හොඳට ඒ දැන් නිකම්ම අපි කියනවට වඩා ඒ වගේ තේරුම් ටිකක් බලලා තියා ගන්න ඕන. දැන් කියවන කියන ගාථාවල තේරුම් ටිකක් බලලා තියා ගන්න ඕන. ඉතින් පාලි දැනීම තියෙනකොට දෙනෙකුට නම් තේරෙන්නේ නැති යම් මට්ටමකට නේද කියවන් යද්දී. එහෙම නැත්නම් දැන් සිංහල තේරුම තියෙන පොතකින් පොඩ්ඩක් ඒ තමන් කියන ගාථාවල තේරුම් බලලා තියා ගන්න ඕන. එතකොට තමයි හොඳ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් වෙන්නේ. එහෙම නැත්නම් අපි අර පුරුද්දට වගේ නිකම් අනිත් අය කියද්දි කියවෙන්න වගේ නම් කියන්නේ ඊට පස්ව අහලා බලද්දි මතකත් නැහැ කිව්වද නැද්ද ඒ ගාතාව. අපි හිතමු කියාගෙන යද්දි එක ගාතාවක් මගේ ඇරිනව අනිත් අය කියනවත් එක්කම කියාගෙන යනවා. අපි හිතමු රතන සූත්‍රය කියලා. සූත්‍ර දේශනාව කියවගෙන යනවා ප්‍රධානම කියන කෙනාට එකක් මගේ ඇරිනවා. අනිත් කට්ටියත් ඒ විදිහට කියාගෙන යනවා. පස්ව අහනවා මේ ගාතාව කිව්වේ නැහැ නේද කියලා. ඉතින් මතක නැත්තම් කිව්වේ නැද්ද මේ මතක නැහැ කියලා නම් කියන්නේ අවබෝධයෙන් කියලා දේ ටික තේරුම මෙනෙහි කිරීම තියා නේද? මේ ගැන අවබෝධ ඒ නිසා තමයි අපි මේ සජ්ජායනාවක් කරද්දී ඒ තැනක බොහොම හොඳට හිත යොදලා අර්ථය මෙනෙහි කරමින් කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. 100ට 100ක් කෙසේ වෙතත් පුළුවන් උපරිමයෙන් අර්ථය මෙනෙහි කරමින් බුද්ධ වන්දනාදිය කරන්න පුරුදු වෙන්න ඕනේ. බුද්ධ වන්දනාව විතරක් නෙවෙයි වැඩිහිටියෙක්ව වන්දනා කරද්දී නිකම්ම අපි අර වාක්‍ය ටික කියන අවකාශ වන්දනා විභන්තේ මේ කියලා කියනවා. හැබැයි ඒ වුණාට අපි හිතමුකෝ යම් ගැටීමක් හිතේ තිබුණා. ඉතින් ඒ වන්දනා කිරීමෙන් පසුවත් ඒක හිතේ තියෙනවා නම් තමන් හරියට වන්දනා කරලද? හරියට වන්දනා කරලද? හරියට වන්දනා කළා නම් මයාකතං ඊළඟට පුඤ්ඤං සාමින අනුමෝදතව ඒ විදිහට පින් දීලා ඊට පස්සේ සියලු වරදට සමාවත් ඉල්ලනවානේ සමාවත් දෙනවා කියලා අන්තිමට කියනවා. කමාමි කමිතබ්බං කියලා තමනුත් සමාව ඉල්ලනවා. කමාමි කමිතබ්බං කියලා නේද? තමන්නුත් සමාව දීලා මටත් සමාව දෙනසේක්වා කියලා තිල්ලීමකුත් කරනවා. එතකොට ඒක සුද්ධ හිතින් හොඳට හිත යොදලා කළා නම් වන්දනා කලයින් පස්සේ අපව හිතේ ගැටීමක් තියෙන පුළුවන්ද? පැහැදිලි නේද? ඒක නිසා ඉතින් ඒ විදිහට ඒ කරන කියන කටයුතු වලදී හැම තැනකදීම උපරිමයෙන්ම හිත හොඳට යොදලා ඒ කුසලයක් සිද්ධ වෙන විදිහට කරන්න උත්සාහවත් වෙන්න. ඒතකොට ඒ නිසා තමයි අර සාමාන්‍ය ඵල සූත්‍ර අටුවාවේ ඒ විස්තර කරද්දී සම්පජඤ්ඤ පබ්බය ගැන. එතනදී කියන්නේ මේ විදිහේ දීර්ඝ කාලයක් නෙවෙයි. දැන් උතනදී පැයක් කියන්නේ ලොකු කාලයක්. එහෙම නෙවෙයි. සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. ඒ කියන්නේ අත නවලා දිගාරින අවස්ථාවේදීත් මම මේ දේ කරන්නේ කියන අවබෝධය ඇතුවයි මේ දේ කෙරෙන්නේ. එන්නම් පැයක් ඇතුළත කොයිතරම් දීර්ඝ කාලයක්ද නේද? ඒ බොහොම කෙටි කාල පරාස පවා සිහිය යොදලා හොඳට අවබෝධයෙන් තමයි කරන්න ඕන. මේ වෙලාවේ කයේ හැසිරීම මේ විදියයි, හිතේ හැසිරීම මේ විදියයි. ඒක මුලින්ම අපිට එකවරම කරන්න අමාරු වෙයි. ඒ නිසා තමයි අපි අර මතක් කළේ පියවර සංඥාවකින් හරි අපි මේක කරන්න පටන් ගන්න ඕන කියලා. එතකොට පියවර තියෙන අවස්ථාව ඒ ටික සිහියෙන් කරන්න පටන් ගත්තම කාලයක් තිස්සේ කරගෙන යද්දී සියුම් සියුම් ශරීර චලන සහ හිතේ වෙනස්කම් Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේ වෙනස්කම් ඒ වෙනස් වෙන විදිය වැටහෙන්න ගන්නව ගැන හේරුකානිසානන්සෙත් ලස්සන විස්තරයක් කරනවා පුරාණ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කියන පොතේදී. හිමීටේ ටික පසුව කියවලා බලා ගන්න. ඊතනක කියනවා කොහොමද මේ අපි සම්මුති අරමුණක වෙනස් වීම දිහා බලාගෙන ඉද්දි පරමාර්ථ ප්‍රකට වෙන්නේ කොහොමද? පැහැදිලිද? දැන් අපි මුලින් අරමුණු කරන්නේ සම්මුති වශයෙන්. දැන් කකුලක වෙනස් වීම කියලා කියන්නේ සම්මුතියක්. පැහැදිලි නේද? තොරමේ අරමුණේ බලාගෙන ඉද්දී කොහොමද පරමාර්ථ ප්‍රකට වෙන්නේ? ඉතින් ඒ ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒ ඔක්කොම කියන්න ගියත් වෙලාව මදි. අපි පසුව ඉඩක් ලැබුණොත් පසු කාලෙක කතා කරමු ඒ ගැන නේද? සාමාන්‍ය ඵල සූත්‍රය හරි ඒ වගේ සූත්‍රයක් හරි කතා කරන අවස්ථාවක් වුණොත් නේද? ඉතින් ඒ තැනක අපි මේ මුලින් සම්මුති අරමුණක හිට පවත්වාගෙන යද්දී ටිකෙන් ටික මේ සම්මුතිය බිඳිලා පරමාර්ථ ප්‍රකට වෙන්න ගන්නවා. පැහැදිලි නේ? එතකොට අපි ඒක කොයි වගේද අපි අර කලින් උදාහරණිකුත් කියලා ඇති. අපි සමහර විට දැකලා තියෙනවා අර බුදු පිළිමයක් තියෙන්නේ මේ පිළිම වහන්සේලා ගොඩක රූප තියෙන්නේ. ඕක දිහා ටිකක් වෙලා බලන් ඉද්දි අර ඇතුලෙන් ඇඳලා තියෙන රූපය ප්‍රකට වෙන්න ගන්නවා නේද? පිටින් එකවර බලපු ගමන්ම පේන්නේ අර අනිත් රූප ටික විතරයි. ඒක චිත්‍රයක්. ඒක වෙන කතාවක්. දැන් මම මේ කියන්නේ ඒ වගේ තමයි. අපි මේ සම්මුතිය දිහා බලාගෙන ඉද්දී ඒ සම්මුතිය බිඳිලා පරමාර්ථ ටිකෙන් ටික ප්‍රකට වෙන්න ගන්නවා. ඒ නිසා අපි මේ මට්ටම වෙනකන් මූලිකව අපි ශරීරයේ වෙන චලනයන් ඒවා සම්මුති වශයෙන් අරමුණු කරන්න තමයි දැන් මුලින් කියන්නේ. අර සම්මුති වශයෙන් අරමුණු කළාට වරදක් නැහැ. ඉතින් මේ විදිහට කාලයක් කරගෙන යද්දී පරමාර්ථ අවබෝධය ඇති වෙනවා. ඒ නිසා උත්සාහවත් වෙන්න ඕනේ. දැන් නිකම්ම අපි හිටියට ඕක තව කාලයක් ගිහිල්ලා කරන්න පුළුවන්. ඔය වයසට ගියපුවාම කරන්න තියෙන දේ. එහෙම කියලා හිතනවනම් ලොකු වැරදි දෙයක්, වැරදි අදහසක් ඒක ඈ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ දහම අපි ඒ මොහොතෙත් පුරුදු කරන්න ඕන. දැන් අහලා ඇති අර අපි මේ කතාවත් කිව්වා නේද? අභිධර්ම පොතේදී මුලින් හැඳින්වීම දවසේ හරි දවසක කීවා වගේ මතකයි අර අංගුත්තර ඒකක නිපාතයේ තියෙන කතා වස්තුවක්. ඒකේ වැඩි විස්තරේ තියෙන මතක විදිය තික නිපාතයේ අටුවාවේ. අර එක ස්වාමීන් වත් පිළිවෙත් කරද්දි කොහොමද කෙලෙස් සංසිඳිලා නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ? දුතංග සමාදානෙන්, එතකොට ධර්මයේ ඉගෙනීමෙන්, ධර්මයේ සත්‍යයනයි ඔය විදිහට ඒ විස්තර ටිකක් ආවේ නේද? එතනදි කිව්වේ අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගුරුවරයා සඳහා කුටියක් හදන්න පටන් ගත්තා. ඒත් එක්කම කසින පරිකර්මයක් පටන් ගත්තා. සංයුත්තනිකාය පාඩම් කරන්නත් පටන් ගත්තා. ඒ කාලේ ඔය පොත් නැති කාලේනේ නේද? අපේ වගේ නෙවෙයි. දැන් නම් ලේසියෙන් ඒව මතක තියාගන්නත් පුළුවන්. ඉතින් සුවන්නාසේ ඒ ඔක්කොම එකට ඉවර කළයි කියලා කියන්නේ නේද? අන්තිමට අරහත්ත්වයටත්පත් වුණා. නැත්තම් මේ කාලේ කුටියක් හදන්නනේ තියෙන්නේ කියලා අනිත් අය එක කතා කර කර කුටිය විතර නම් හැදුවේ. මොකද්ද වෙන්නේ? ඉතින් අනිත් දෙකම නැහැ. දැන් කාලේ අපිට ඒ වගේ එක නිකායක් කටපාඩම් කරගෙන තියාගන්න ඕනේ. එහෙම වගකීමක් තියෙනවද? එහෙමත් නැහැ. එහෙම තියෙනවද? නැහැ. එහෙම වගකීමක් නැහැ. දැන් අපිට මේ අපේ ගුරුවරයා සංයුත්ත නිකායේ තමයි කටපාඩමින් දරාගෙන ආවේ. ඒ නිසා මා සංයුත්ත නිකාය කටපාඩමින් දරාගෙන ඊළඟ පරම්පරාවට පාඩම් කරවන්න ඕන කියලා වගකීමක් අපි කාටවත් තියෙනවද? එහෙම එකක් නැහැ. දැන් පොත්වල ලියවිලා තියෙනවනේ. ඉතින් ඒ නිසා දැන් ඒ වගේ අවස්ථාවක් ගැන තමයි අර කියලා තියෙන්නේ ගන්ත පලිබෝධය කියලා. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ දස පලිබෝධ අතරේ. ඒ වගේ එකක් තමයි පලිබෝධ වෙන්නේ. පැහැදිලි නේද? එහෙම නැතුව අපි මේ කරන සාමාන්‍ය ගැනීම එහෙම පලිබෝධයක් වෙන්නේ නැහැ. ඒ විදිහේ පලිබෝධයක් නෙවෙයි. මොකද ඒ වගේ ලොකු වගකීමක් නැති නිසා. ඉතින් ටිකක් අමතර විතර්ක ටිකක් සමහර විට ඇති වෙන්න පුළුවන් වෙයි. ඒවා මතක් වෙලා ඒ වගේ වුණා. ඒ ඇරෙන්න ලොකු පරිබෝධයක් නෙවෙයි අර විදියට. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් ඒ ධර්මය ඉගෙන ගන්න අතරෙදිම භාවනාව කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. නැතුව මේක ඉගෙනගෙන ඉවර කරන්න කාලෙකුත් නැහැ අපිට. දැන් අපි හිතමුකෝ දැන් සූත්‍ර පිටකය කියලා. දැන් විනය පිටකයටත් වඩා ගොඩක් අරාසේ වැඩිනේ. ගොඩාක් පොත් ප්‍රමාණය ගත්තම දැන් ගොඩාක් වැඩි. ඉතින් අටුවා ටික විතරක් බැලුවත් මහා ලොකු ප්‍රමාණයක්. අපි දරුවන් පිටකේ වුණත් ඉතින් මේ පොත් ප්‍රමාණය සීමා සහිත උනාට ලොකු දෙනුම් පරාසයක්. පැහැදිලි නේද? ඉතින් ඒ සියල්ලම අපි ඔක්කොම ඉවර කරලා තමයි භාවනා කරන්න ඉන්නේ කියලා පටන් ගත්තොත් කරන්නම වෙන්නේ පොත් ටික ඉවර කරන්නවත් වෙන්නේ නැහැ. ඉගෙනගෙන ඉවර කරන්නවත් වෙන්නේ නැහැ. අපවත් වෙන්න වෙනවා. පැහැදිලි නේද? ඉතින් අපි මේ දේවල් කරන අතරෙදිම තමයි මොකද කරන්න ඕන? භාවනාවත් කරගෙන යන්න ඕන. ඉතින් මේ ටික කරගෙන අර හිත සැහැල්ලුව තියාගෙන ඉගෙනීම් කටයුතු ටිකක් කරගෙන යම් නේද? ඒ විදිහට කරගෙන යද්දි ඉතින් ඒ තමන්ගේ තමන්ටත් ඒක උපකාරයි අනිත් අයටත් උපකාරයි. අපි අර මෛත්‍රියේ උපකාරය ගැන කලින් දවස් ටිකක් කතා කළා මතක ඇති. මෛත්‍රී වඩද්දි තමන්ට කොහොමද ඒක උපකාරවත් වෙන්නේ කියලා. කොහොමද? තමන්ට එකක් තමයි ඒ අවස්ථාවේ දැන් කුසල් හිතක්නේ මෛත්‍රී වැඩි වීම කියලා කියන්නේ. ඒ වෙලාවේ තදංග වශයෙන් කෙලෙස් යට යනවා. ඒත් එක්කම ධ්‍යාන මට්ටමකට ගියොත් විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වෙනවා. එතකොට විස්කම්බනේ කියලා කියන්නේ කොයි වගේද? දැන් තදංග කියන්නේ මේ මොහොතේ යටපත් වුණා ආපහු ඒ හිත් පරම්පරාව විවරණ ගමන් ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට විස්කම්බනේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. පැහැදිලි නේද? ඊට වඩා පුළුල් පරාසයකට මේ යටපත් කිරීම සිද්ධ කරනවා. ඒ නිසා තමයි අර කියන්නේ. ඇතැම් විටක මුළු දවස පුරාවටම දවස් ගණනාවක් තිස්සේ කෙලෙස් ඉස්මතු වෙන්නේ නැහැ. කෙලෙස් ඇති වෙන්නෙම නැහැ. ඇති වුණත් අර වගේ රළු ඇති වෙන්න බෑ. පැහැදිලි නේද? ඇති වුණොත් රළු කෙලෙසයක් නීවරණ මට්ටමේ එකක් ඇති වුණොත් සමාධිය නැත්තටම නැති වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා ඒ විස්කම්බනේ කියලා කියන්නේ ඉතින් සැලකිය යුතු මට්ටමේ යටපත් කිරීමක්. ඉතින් ඒ නිසා ඒ විදිහේ යටපත් කිරීමකුත් කරන්න පුළුවන් මේ මෛත්‍රී සමාධිය, මෛත්‍රී භාවනාදී වැඩිම නිසා. ඒත් එක්කම දැන් මේ කුසල් වඩද්දී, මෛත්‍රී ආදී කුසල් වඩද්දී තව තියෙන උපකාරයක් තමයි තමන්ගේ ශරීරයේ අර නිරෝගී එහෙම නැත්නම් හොඳ රූප කලාප බිහි වෙනවා. මේ චිත්තජ රූප පැහැදිලි බොහොම කොහොමද ඒකට කියන්න තියෙන්නේ. ඉතින් ප්‍රසන්න ඒ වගේම හොඳ විදියේ රූප කලාප. ඉතින් ඒ නිසා තමන්ගේ තියෙන අසනීප ඒ දේවල් තියෙනවා නම් ඒව පවා අඩු වෙන්න හේතු වෙනවා. ඒත් එක්කම මේ කුසලයක් ශක්තිමත්ව කරන නිසා එකෙන් අර විපාක ප්‍රතිබාහණය කිරීමේ ශක්තියක් ඇති වෙනවා. ඇති වෙලා තියෙන විපාක කියන එක නෙවෙයි, ඇති වෙන්න තියෙන ඇතැම් විපාක, සියලු විපාක නෙවෙයි. ඇති වෙන්න තියෙන ඇතැම් විපාක ප්‍රතිබාහණය කරන්න පුළුවන්. ඒත් එක්කම ඇති නොවුණු කුසල් විපාක, ඇති වෙලා තියෙන අකුසල් විපාක යටපත් කරන්න පුළුවන්. ඒත් එක්කම ඇති නොවුණු කුසල් විපාක ඉස්මතු කරන්න පුළුවන්. ඒ නිසානේ අර විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී දේශනා කරන්නේ. දැන් මේකත් එතකොට ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය නිසා ඇති වෙලා තියෙන එහෙම නැත්නම් ඇති වෙන්න තියෙන අකුසල් විපාක යටපත් කරන්න පුළුවන්. ඇති නොවුණු කුසල් විපාක ගෙනත් දෙන්න පුළුවන්. ඒකට ඒ ගැන අපි විභංග ප්‍රකරණේ කතා කරන කාලෙක වැඩි විස්තර කතා කරමු නේද? ඒ ගැන පැහැදිලිව කියලා තියෙනවා ඥාන විභංගයේ භාග්‍යතුන් වහන්සේගේ කර්මය පිළිබඳ සෝලස ඥානයන් විස්තර කරන තැන. ඒ නිසා අපි මේ ප්‍රයෝග සම්පත්තිය ඇති කරගන්නවා නම් අන්න අර ඇති වෙන්න තියෙන අකුසල් විපාක යටපත් කරන්න පුළුවන්. දැන් ඇති වෙලා තියෙන ඒවත් එතකොට ඒ වගේ ඉදිරි විපාක ටික යටපත් කරන්න පුළුවන්. එතකොට ඒකත් එක ආනිසංශයක් මේ මෛත්‍රී සමාධිය ආදී වැඩිීමේ. ඒත් එක්කම දැන් Tamanට විතරක් නෙවෙයි බාහිර සමාජයටත් මේ මෛත්‍රියේ බලපෑම තියෙනවා. අපි කලින් මතක් කළා මතක ඇති අර මහා වත්තනීය අරණියේ වැඩ සිටිය අස්සගුත්ත මහරහතන් වහන්සේ කියන කීවද කලින් දවසට. ඔව්. ඉතින් ස්වාමීන් වහන්සේගේ ඒ තිබුණු මෛත්‍රී බලය නිසා වටේ යොදුනක් පුරාවට සත්තු අතරේවත් හැලහැප්පීම් රණ්ඩු සරුවල් තිබුණේ නැහැ කියනවා. ඉතින් ඒ එකිනෙකා කාගන්න සත්තු වර්ග වුණත් එහෙම කාගත්තේ නැහැයි කියනවා. පැහැදිලි නේද? ඒ තරම් බලයක් බාහිර සමාජයට බලපානවා කෙනෙකුගේ මෛත්‍රියෙන්. ඉතින් අපි සමහර අද්දකපු සිදුවීම් තියෙනවා. ඒ වගේ ඒ සමහර හොඳටම අසනීපව හිටපු සමහරු ඒක සිදුවීමක් තියෙනවා. ඒකත් අපි කියන්නම්කෝ. අපිට ආරාධනාවක් ලැබුණා මේ පිරිතක් කියන්න ගොඩක් අමාරු වෙලා අසනීපව ඉන්න වයසක කෙනෙක්ට, ඒ වෙද්දී වයස 90 ගාන අපිට ඥාති වෙන කෙනෙක්, කිරියම්මා කෙනෙක්. අපි ඒ යන වෙලාව වෙද්දී දිව මේ ප්‍රමාණයට විතර ඇදිලා පහලට හොම තිබුණේ. S2 වෙහිලා මේ කට ඇරිලා. ඉතින් අපි එච්චරම දිගට දිවක් මේ වෙලා තියෙනවා දැකලම නැහැ කවදාවත්ම. දැන් මේ ඒ අපිට පණිවිඩය ලැබුණේ උදේ, අපි වැඩි හවස ඒ විදි කිව්වා. එදා උදේ ඉඳන් එක වචනයක්වත් කතා කරලා නැහැ. දැන් වැතිරිලා ඉන්නවා. ඉතින් මොකුත් සිහියක් මොකුත් නැහැ. ඊට පස්සේ ඉතින් අපි පිරිත් සජ්ජායනාව පටන් ගත්තා. මේ පටන් ගද්දී වෙන ඥාති වෙන කෙනෙක් අර වයිස ඒ ආච්චිව මේ ඉන්දවලා එකට හේතු කරවලා දැන් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ බෙල්ලම කඩන් වෙටිලා දිව පාත් වෙලා එහෙම ඉන්නවා. ඊට පස්සේ ඉතින් මේ අපි කිරිත් සජ්ජායනාව පටන් ගත්තා. ඒ කරද්දී එතන හිටියා තව ටිකක් භාවනාව කරලා තිබුණු ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අපිට මතක් කරලා සන්නහස මේ සන්නහසන පිළිත් කියනකම් මම ටිකක් මෛත්‍රී කරන්නද කියලා. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ මම කිව්වා ඉතින් කමක් නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඉතින් මෛත්‍රී කරන්න ගත්තා. ඉතින් අපි පිරිත් සජ්ජායනාව කළා. ඉතින් ටිකක් වෙලා කරගෙන යද්දී අපුවර දිව ප්‍රකෘතිමත් වෙලා ඇස් දෙක ඇරලා මේ කතා කරන්න ගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ මම දැන් මේ බුදුගුණ භාවනාව මේ විදිහට කරගෙන යනවා. මේ කරන විදිය හරිද කියලා දැන් අපෙන් ප්‍රශ්න එහෙමත් අහනවා. ඊට පස්සේ දැන් ඔහොම කරගෙන ගියා. ඒ දැන් අපි විස්තර කිව්වා. ඒ ටික දැන් පිරිත් සජ්ජනාවේ ඒ ටික කරගෙන ගියා. ඊට පස්සේ දැන් ඒ ඉවර වෙලා අර මේ මෛත්‍රී කරපු ස්වාමීන් වහන්සේ ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ගැන විශේෂයෙන් ප්‍රශ්න අහනවා. මේ ස්වාමීන් වහන්සේ කවුද කියලා දැන් හරිම අර සමීපව වගේ විස්තර අහනවා. ඉතින් අපිට ඒ වගේ ද හිතුණා දැන් පිරිතේ ගුණයක් තමයි. ඒත් එක්කම අර මෛත්‍රිය නිසා අර විශේෂයෙන් ඒ ස්වාමීන් වහන්සේ ගැන ටිකක් අර වෙඩි ඇල්මකින් කතා කළා. ඉතින් ඒ වගේ අපිට හිතුණා ඉතින් ඒ පිරිතේ ආනිසංසත් එහෙමයි. ඉතින් අර වගේ ඉතින් මේ මෛත්‍රියේ ආනිසංසත් ඒ වගේ තියෙනවා කියලා. ඒ වගේ අර බාහිර සමාජයට තව කෙනෙකුට දැනෙන බලපෑමක් මෛත්‍රියට කරන්න පුළුවන්. ඒ නිසානි භාග්‍යතුන් වහන්සේ අර මතක් කරන්නේ නේද? මට කාවද කියලා මතක නැහැ. අර මේ කිරිබොන වහු පෙටියෙක්ව ඒ අම්මා පිටිපස්සේ එන්නේ කිරිබොන වහු පෙටියෙක්. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් ආවයි කියලා අර මට සිදුවීම මතක. ඈ? තන්දි මතක් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රිය නිසා. ඉතින් ඒතකොට ගියයි භාග්‍යතුන් වහන්සේට විතරද? එහෙමම නෙවෙයි. අනිත් අයගේ වුණත් ඒ තරම් නැතත් අනිත් අයගෙත් එහෙම යම් බලපෑමක් බාහිර කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා අපිත් ඉතින් උත්සාහවත් වෙමු මේ අනිත් අයගේ ප්‍රිය භාවය ඇති කරගන්නම නෙවෙයි. නේද? ඉතින් ඒ නිසානේ මෛත්‍රී ආනිසංස වල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මනුස්සානම් පියෝ හෝති. පැහැදිලි නේ? ඒක ප්‍රධාන ආනිසංසයගේ තියෙන ආනිසංස 11ක් දක්වලා තියෙනවානේ. මේ මිනිස්සුන්ට ප්‍රිය භාවය ඇති වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් නිකන් හිතන්නකෝ කෙනෙක් මෛත්‍රී වඩනවා නම් ඉතින් ඒ කෙනාව දැක්කම අනිත් අයට අර ප්‍රසන්න ගතියක් ඇති වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳ කෙනෙක්. ඉතින් ප්‍රියමනාප කෙනෙක් කියලා හරි හැඟීම ඇති වෙනවානේ. දැන් කේන්ති ගිහින් නම් අපි ඉන්නේ ඕක අනිත් පැත්ත. නේද? දකිද්දි සමහරලාවට අපහු කතා කරන්න මුණ ගෙහින්ද තමයි හිතෙන්නේ මේ ටිකක් මේ ස්වාමීන් වහන්සේ කෙනා ටිකක් කතා කරන්න අමාරුයි කියලා හරි හිතෙනවා. නේද? එකෙනසයි තින් අර මෛත්‍රියේ ආනිසංස ඒ දේවල් අපි කල්පනා කරලා ඒ ටික අපි එතකොට අනිත් අයට ප්‍රිය වෙන බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි අපේ හිත සතුටින් තියාගන්න අදහස් තින් නේද? ඒකට අපි මෛත්‍රී කරන්න ඕනේ.
එනනම් මට මතක හරියටම මට මතක යන්නේ නැහැ මෛත්‍රී බලයෙන් කියලායි මතක නම් ඔව් මෛත්‍රී බලය නිසා කියලා.
ධ්‍යාන මට්ටම වගේ
නැහැ ධ්‍යාන මට්ටමම අවශ්‍ය නැහැ. යම් කෙනෙක්ගේ උපචාර මට්ටම දිගට පවත්වනවා නම් ඒ කියන්නේ ඒ වෙලාවේ තරහා හිතින් හිටියනම් පිච්චෙනවා. එහෙනම් ධ්‍යාන ලාභියෙක් අපි හිතමුකෝ අකුසල් හිතකින් ඉන්න වෙලාවේ තෙල් දැම්මයි කියලා එහෙම පිච්චෙනවා. හැම වෙලෙම දැන් ධ්‍යානානිසංස නැහැ. එතකොට මේ ධ්‍යානයේ ආනිසංස විශේෂයෙන් කියන්නේ ධ්‍යාන ලාභියෙකුටයි මේ කියන්නේ මෛත්‍රී ආනිසංස. හැබැයි ওই ආනිසංස වලින් යම් මට්ටමක් ඊට මෙහාදිත් ලැබෙනවා. උපචාර මට්ටම පවත්නවා නම් ධ්‍යාන ලාභියා ධ්‍යානයෙන් නැගී හිටලා ඊට පස්සේ අනික් කටයුතු කරද්දී මෛත්‍රී උපචාරයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වෙලාවේදී අනිවාර්යයෙන්ම ওই ආනිසංස ලැබෙනවා. දැන් මේ ධ්‍යානයට සමවදින්නම ඕන නැහැ. ඒ උපචාර මට්ටමේ ඉන්නවා කියන්නේ ලොකු ශක්තියක්. තොර වේලාවේ බොහෝ විට උපචාර සමාධි මට්ටමේ ඉඳ ඇති කියලා හිතෙනවා.
සාමාජික සමාධි මරුනේ කර්මෙන් ඉඳන්.
ඔව් එතන එතනදී තින් විපාකය ඉතින් නැත්තම් ඉතින් ලොකු මාර්ග ඥානත් උපදවලා මෛත්‍රී ධ්‍යානත් උපදවලා තිබුණා. ඒත් ඉතින් ඒක කර්මය සමහර විට ඊට බලවත්. ඒ නිසා මේ මොහොතේදී උපචාරයටවත් යන්න බැරි වුණාද දන්නේ නේද? ඒ වත් කරන වෙලාවේ සමහර විට මේ ගිනි තියෙන වෙලාවේ ඉතින් පසු වෙලාවේ ඊට පසු ඉතින් ඒ මාර්ග ඥාන ආදී බලය නිසා ඉතින් තැනක උපදින්නේ ඒ අනික් කට්ටියටත් හේතු වෙන්නේ. සමහර දේවල් තියෙනවා ඉතින් ඒ කර්ම බලය නිසා සමහර බලපෑම් සිද්ධ වෙනවා අපි ප්‍රගුණ කරලා තියෙන සමාධියකට උනත්. ඒක ගැනත් ඔය ඔබට මතකයක් තියෙනවා අර මුගලම් මහරහතන් වහන්සේ ගැන කියන තැනදී. ස්වාමීන් වහන්සේට සමාපatti වල ඉතින් අභිඥාලාභීන් අතර කියන්නේ ඉර්ධිවිදේ ලැබලා හිටපු රහතන් වහන්සේලා අතර අග්‍ර මහරහතන් වහන්සේනි දැන් අග්‍ර ශ්‍රාවකීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට උනත් ඒකට සමවදීමේ හැකියාව නැතිමයි කියනවා අවසාන කාලේ. මොකද කර්ම විපාකවල බලය නිසා මේ විපාකයෙන් දැන් කර්මජ රූපයක්නේ වස්තු රූපය කියලා කියන්නේ. ඒතකොට වස්තු රූපය අතුරු කරගන්නේ හිත් පහළ වෙන්නේ. ඒතකොට මේ වස්තු රූපේට බලපෑම් වෙන්න පුළුවන් කර්මය නිසා. පැහැදිලිනේ. එහෙම වුණොත් සමහර විට ප්‍රගුණ සමාධියකට උනත් සමවදින්න බැරි වෙන්නත් පුළුවන්. විපාකයක් බලවත් විපාකයක් ඇති වුණොත්. කොහොමද දැන් ධානයකින් කෙනෙක් අපවත් වෙන්නේ නැහෙනේ. දැන් අපවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම උපචාරයට ඇවිල්ලානේ. ඒ මරණාසන්න වීතියකින් පහළ වෙන්නේ කොහොමද ධාන නෙවෙයිනේ. පැහැදිලිනේ. උපචාරය තමයි එතකොට ඒ පටිභාග නිමිත්තනේ නිමිත්තක් තියෙනම් අරමුණු වෙන්නේ. පැහැදිලිනේ. පහකින් ඉතින් ඒක දකින්නවා නම් ඉතින් දවස් පහකින් ඉතින් පහකින් පහකට සමවදීවි සමහර විට. හතකට කියලා ඉතින් අර මොන කලාට ඉතින් වෙන්නේ නැහෙනේ. එතකොට ඉතින් ඒවා වැටෙනවා ඉතින් උන්වහන්සේලාට ඒවා වැටෙනවනේ. එතකොට ආයු සංස්කාර නැහැ කියලා. ඉතින් බෑ ඊට වඩා යන්න බෑ. ආයු සංස්කාර අවසන් නම් නිරෝධයට සමවැදුණයි කියලා බෑ. ඊට මේ අනිවාර්යෙන්ම පිරිනිවෙන්න තමයි සමවදීන්නේ. ඈ ඔව් බලන සමවදීන්නේ දැන් ආයු සංස්කාර බලනවායි කියලාම කියනවා. ඒ නිසා එතකොට සංඝයාගේ කටයුත්තක් තියෙනවද කියලා බලනවා කියනවා. එතකොට මේ වගේ දෙයක් තියෙනවා නම් අරමුණු කරලා එහෙම අදිෂ්ඨාන කරලා තමයි සමවදීන්නේ. ලැබූ ඵලය ධ්‍යාන බලය ධ්‍යාන පිරිහෙන්න පුළුවන්ද කියලා මේක නම් තව පොඩ්ඩක් බලන්න මට පොඩි මතකයක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඇත්තටම පිරිහීමක්මද කියලා. දැන් මට මතකයි පෙළපාටයක් ගැන එහෙම කියවිලා
තියෙනවා
නේද?
මාර්ගඵල පිරිහීම නැති වුණාට
රහතන් වහන්සේගේ සමාපatti පිරිහෙනවා කියන එක නේ. පුළුවන් ඇති කියලා හිතෙනවා. බලමු තව ටිකක් එක බලලම කියන්න ඕන මේ නැත්තම් වැරදි කතාවක් කියුණොත් හොඳ නෑනේ. හරියටම මට මතකයන්නේ. ඔව් පිරිහෙන්න පුළුවන් වෙයි කියලා වගේ පැත්තක් හිතෙනවා. අනිත් පැත්තෙන් අපිට හිතුනේ දැන් අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙකුට වගේ නම් ඒක වෙන්නේ නැති විදිහ කියලා පැත්තක් තියෙනවා. එතනින් එහා රහතන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේටත් පුළුවන් කියලා තමයි මතකනේ.
රහතන් වහන්සේ සමාධියෙන් පරිපූර්ණ වෙනසද?
ඔව් ඒක තමයි. සමාධිස්මින් පරිපූර්ණකාරී වූ. ඉතින් අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක් කියන්නේ සමාධිස්මින් පරිපූර්ණකාරී වූ. තව පොඩ්ඩක් ඒක බලන්න ඕන. ඔව් නීවරණ නිසා පිරිහෙන්නේ. ඒකයි දැන් රහතන් වහන්සේට එහෙම පිරිහෙන්න හේතුවක්. ඒකයි බලන්න ඕන නේ. මට හිතා ගන්න බැහැ. ඔව් ඒක මටත් නිකන් මතකයක් තිබුණා. එක තැනක කියවිලා තියෙනවා මෙහෙම මෙතනින් මේ අදහස් කරන්නේ ඒකට සමවදින්න තියෙන කාලය අඩු වෙනවා කියන ඒ ඒ සමාපත්තියෙන් ගත කරන්න තියෙන කාලේ අඩු වෙන නිසා විවේකය අඩු වෙනවා කියන පැත්තක්. ඒ ඇරෙන්න අර වගේ පිරිහිලාම යන්න පුළුවන් ද කියන එක නම් හිතාගන්න බැහැ නේද රහතන් වහන්සේට. කියන්නේ උපදවපු සමාධිය. පිරිහිලාම අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක් ගැනත් කියන්නේ සුඛ විපස්සක ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා හිතමුකෝ. අනාගාමි උන්වහන්සේ සමාධි උපදවන්නේම නැතුව පිරිනිවෙන්න ලං වුණොත් ඒ අනාගාමි මාර්ගයේ බලය නිසාම සමාධියක් උපදවනවා කියන අන්තිම වෙලාවේ. අන්තිම වෙලාවේ සමාධියක් උපදවලම තමයි පිරිනිවෙන්නේ කියලා. පිරිනිවෙනවා නෙවෙයි මේ අපවත් වෙන්නේ. ඔව් සුද්ධාවාසයේ යනවනේ. ඒකට ඒකෙදි කියන්නේ හේතුව තමයි උන්වහන්සේලා සමාධිස්මින් පරිපූර්ණකාරී හොති. ඒ නිසා අරමුණු කරන ෂණේකින් උපදවන්න පුළුවන්. ඒ අනාගාමී ආරයන් අපිට කියන්නේ ඒකට දැන් රහතන් වහන්සේ ගැන. ඒකට අහන්නවත් දෙයක් නැහැ. ඒ නිසා එහෙම ලැබපු එකක් පිරිහෙන්න හේතුවක් කියන්න බෑ. ඇත්තටම මේ අර කතාව වගේ එහෙම එකක් නම් මට මතකයක් තියෙනවා. ওই වගේ පෙළ පාටයක් තියෙනවා යම් තැනක. ඒක පිරිහෙනවා කියලා නෙවෙයි එතන කියන්නේ. පරිහායති කියලා හරි වචනයක් තමයි ඇත්තේ. ඒකෙන් අදහස් වෙන්නේ නැත්තරම නැති වෙනවා කියන අර්ථයක් නෙවෙයි. එතකොට එතන අදහස් වෙන්නේ අර සමාපත්තිය වලට සමවදින්න තියෙන ඉඩ අඩු වෙනවා කියන අවස්ථාව අඩු වෙලා ඉතින් ඒකෙන් ලබන්න තියෙන අර ditta ධම්ම සුඛ විහරණයෙන් පිරිහෙනවා කියන